මීළඟට ගරු ආශෝ මානසිංහ මන්තුමා ඊට පෙර නියෝජ්‍ය කාරක සභාපතිතුමා මූලාසනයට පැවෙනවා.
ඔන්ටපල්ල මහරසිංහ
නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, ඔබතුමා මුලාසනේ ඉන්න වෙලාවේ රටේ ඉතාමත් වැදගත් පනත් කෙටුම්පත් සඳහා කතා කරන්න ලැබීම ගැන සන්තෝෂයට පත් වෙනවා. ගරු මුදල් ඇමැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද වැලියු ඇඩඩ් ටැක්ස් නැත්නම් වැඩ් ගැන තියෙන සංශෝධනත් සමග මේ බදු ගැන කතා කරන්නත්, ඒ වගේම රටේ අනාගතයට කෙලින්ම බලපාන රටේ ආර්ථිකයට කෙලින්ම බලපාන ප්‍රශ්න ගැන කතා කරන්නත් මම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මට කලින් කතා කරපු අපේ වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමා මේ බදු ගැන කතා කරා. නමුත් එතුමාට අමතක ඇති අපේ ලංකාවේ GDP එකෙන් 70%කටත් වැඩියෙන් ණය කන්දක් පසුගිය කාලේ හිමි කරලා තිබුණේ රටට. දැන් මේ ණය කන්ද ගැන කල්පනා කරනකොට නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, 2016 ත් එකතු වෙනකොට 2016 අපිට ගෙවන්න තියෙන ණය ප්‍රමාණය බිලියන 700ක් වෙනවා. මේ ණයට පොලිය බිලියන 500ක් වෙනවා. මේ 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 කතාව තමයි ඇත්ත කතාව. එතකොට පොලිය බිලියන 500ක් ගෙවන්න වෙලා තියෙන්නේ ඇයි? මේ කාරණා ගැන මේගොල්ලෝ කොලේ වහනවා. මේගොල්ලෝ ණය ගත්ත විදිහ සම්පූර්ණයෙන් අමතක කරලා මේ සියල්ල ගැන කතා නොකර කොලේ වහලා තමයි මේ කතාව රටට කියන්නේ. දැන් අපි ණය ගන්න ක්‍රම කිහිපයක් තියෙනවා ලංකාවේ විදේශ මුල්‍ය ආයතන වලින්, මේ ADB නැත්නම් IMF, World Bank, JICA වගේ මේ ආයතන වලින්. මේ ආයතන වලින් ණය ගන්න ණය ප්‍රමාණය වල පොලිය සාමාන්‍යයෙන් 2%කට වඩා අඩුයි. නමුත් පසුගිය කාලේ අපි දැක්කා මෙගා ප්‍රොජෙක්ට්ස් කියමින් ණය ලබාගත් ආකාරය හිතා ගන්න බැරි පොලිය. සමහරලාට පොලිය ගන්නේ කරන්න ගැන කතා නොකර ණය ගත්තා. පස්සේ ෆික්ස් පොලියක් ගැහුවා 6-7% කියලා මේ ආදී වශයෙන්. ඉතින් මේ ආදී වශයෙන් තමයි මේ තම තමන්ගේ පෞද්ගලික වුමනා පෞද්ගලික ව්‍යාපෘති සඳහා ණය ලබා ගත්තේ. ඉතින් මේ ගැන කතා කරනකොට අද මේ මාතෘකාව කතා කරනකොට දැන් මේ වැඩ් ගැන කතා කරන අවස්ථාවේදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා පට්ටපල් කෙබරයක් කිව්වා, පට්ටපල් බොරුවක් කිව්වා. ඒ පට්ටපල් බොරුව එතුමා මේ විසර්ජන සංශෝධන පනත මේ අපේ මේසුඩ තියෙන මේක කියවලා නැහැ. එතුමා කියනවා සැත්කම් සඳහා මේ වැට් අය කරනවා කියලා. සැත්කම් සඳහා වැට් අය කරන්නේ මේක නැහැ කියලා. එහෙම මේ සංශෝධන පනත කියවුවොත් පැහැදිලිවම දකින්න පුළුවන් සැත්කම් සඳහා කිසිම අපි මේ වැට් එකක් අය කරන්නේ නැහැ. ඇයි මේ බොරුව කියන්නේ? මේ බොරුව කියමින් ජනතාව රවට්ටන වැඩේ දැන්වත් නවත්තන්න ඕන. හරියට මේ දේවල් අපි කතා කළ යුතු වෙනවා. අපි අද නිදහස් සෞඛ්‍ය සේවය ගැන කතා කරනකොට නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, නිදහස් සෞඛ්‍ය සේවයෙන් ප්‍රයෝජන ගන්න කිසිම කෙනෙකුට මේ කිසිම ටැක්ස් එකක්වත් මොනවත් නැහැ මේ රටේ. මෙහෙම අපි අය කරන්නේත් නැහැ. ඇයි මේ බොරු කරන්නේ? ඇයි මේ බොරු කියන්නේ? අපි සියලු දිනාටම කියන මේ හරියට කියවන්න. මේ බදු සංශෝධන පනතේ තියෙන වගන්ති ටික හරියට කියවුවොත් මොනාටද මේ වැට් යටතේ බදු අය කරන්නේ කියන දේ හරියට දැනගන්න පුළුවන්. දැන් මේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාගේ කතා හරියට ඇහුවාම හදවත් තියෙන අයගේ හදවත් රෝග හැදෙන කතා කියන්නේ. ඉතාමත් අසාධාරණ විදිහට සැත්කම් සඳහා බදු අය කරන්න යනවා කියලා මේ පට්ටපල් බොරු කියන දෙතුන් වතාවක්. ඉතින් මෙවැනි අසාධාරණ කතා ඇයි මේ ප්‍රකාශ කරන්න පාර්ලිමේන්තුවේ වරප්‍රසාදවලට මුවා වෙලා? එහෙම කිසි තැනක කියලා නැහැ මේ සංශෝධන පනතේ. දැන් මේ බදු ගැන කතා කරනකොට මුලස්සනාරුඩ නියෝජක ආරක සභාපතිතුමනි, මම ලබාගත්ත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මේ බදු අය කරන ප්‍රමාණයන් පසුගිය කාලේ. දැන් ව්‍යාපාර ශේෂ්ත්‍රයේ කෝපරේට් සෙක්ටර් එකේ සමාගම් වලින් රෙසිඩන්ස් කම්පැනි අපේ තියෙනවා 45,295කින් බදු අය කරනවා. ඒ වගේම නන් රෙසිඩන්ස් කම්පැනි, කියන්නේ විදේශ අනුබද්ධ සමාගම් 1,778ක් තියෙනවා. රාජ්‍ය සමාගම් රාජ්‍ය ආයතන 81යි. එහෙනම් මේ ව්‍යාපාර ශේෂ්ත්‍රයේ කෝපරේට් සෙක්ටර් එකේ බදු අය කරන ආයතන තියෙන්නේ 47,154යි මේ රටේ. ඊළඟට අපි යමු නන් කෝපරේට් සෙක්ටර් එක, එනත්තම් පුද්ගලයෝ හවුල් ව්‍යාපාර මේ ආදී වශයෙන්. පුද්ගලයෝ වශයෙන් ගත්තහම පුද්ගලයෝ හැටියට බදු ගෙවන්නේ 1,35,170යි. හවුල් ව්‍යාපාර 11,439යි. ඊළඟට අර විවිධ සංවිධාන ආයතන, ක්ලබ්ස් ඇන් ඇසෝසියේෂන්ස් මේ වගේ ආයතන 1,730යි. ඒ වගේම සේවයේ නියුක්තිකයෝ එම්ප්ලොයිස්ලා, එහෙ නැත්නම් වැඩ කරන ජනතාව හැටියට 426,496යි. මේ සියලු දේවල් එකතු කරාම 577,835යි ලංකාවේ බදු ගෙවන්නේ. දැන් මේ බදු ගැන කතා කරනකොට අවුරුදු 18ට වැඩි පුද්ගලයෝ ලංකාවේ ගත්තොත් මිලියන 14ක් විතර ජීවත් වෙනවා. මේ මිලියන 14ක් ජීවත් වෙන ජනතාවගෙන් බදු ගෙවන්නේ 574,835යි. මේකේ ප්‍රශ්නාර්ථයක් තියෙනවා. මේ ප්‍රශ්නාර්ථයෙන් එන්නේ, අපි දන්නවා මේට වඩා බදු ගෙවිය යුතු පුද්ගලයෝ මේ රටේ ඉන්නවා. ඇයි මේ බදු ගෙවිය යුතු පුද්ගලයෝ ඉන්නව නම් ඇයි මේ බදු අය කරන්න ක්‍රමවේදයක් අපේ නැත්තේ? මෙච්චර කාල එහෙම ක්‍රමවේදයක් හැදුන්නේ නැත්තේ ඇයි? මේක තමයි අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. අපි ගත්තොත් බදු අය කරන ආයතන ටික, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, කස්ටම් එක, සුරා බදු දෙපාර්තමේන්තුව, මේ වගේ ආදායම් එකතු කරන සියලුම තැන්වල ඉන්නේ අපේ රජයේ නිලධාරී මහත්මීන් 5000ක් පමණ. නමුත් නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, අපිට ලොකු ගැටලුවක් මතුවෙනවා. මේ බදු ගෙවන පුද්ගලයන්ගෙන් බදු එකතු කරගන්න මේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පැහැදිලි ක්‍රමවේදයක් තියෙනවද? මේක ප්‍රශ්නයට ලක් කළ යුතුයි. මේක අපි සොයා බැලිය යුතුයි. ඒ නිසා මම යෝජනා කරන විශේෂයෙන් අපේ රටට අවශ්‍ය වෙනවා නැෂනල් බිස්නස් රෙජිස්ට්‍රි එකක්. ඒ කියන්නේ රටේ තියෙන ව්‍යාපාර රෙජිස්ටර් කරන සෙන්ට්‍රල් ඩේටාබේස් එකක්, සෙන්ට්‍රල් සිස්ටම් එකක්, ජාතික ක්‍රමවේදයක් අවශ්‍ය වෙනවා. එහෙම වුණොත් විතරයි මේ බදු වලින් ගැලවිලා, බදු වලින් හැංගිලා ඉන්න ව්‍යාපාර කරන ආදායම් උපනවන පිරිසකින් බදු ලබා ගත හැකි වෙන්නේ. ඒ වගේම තමයි මේ බදු අය කරන, බදු එකතු කරන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරු ඉන්නවා 60ක් විතර, ඉහළම කොමසාරිස්වරු. මේ පසුගිය අවුරුද්දේ මේ එක කොමසාරිස්වරේ 15 වතාවක් විදේශගත වෙලා තියෙනවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ. ඒතර කොහොමද මේ 15 වතාවක් විදේශගත වෙන වෙමින් කොහොමද මේ ආදායම් එකතු කරන්නේ? මේ විදේශී රටවල් වල එකතු කරන්නද ගිහිල්ලා තියෙන්නේ? මෙන්න මේවා තමයි අපිට තියෙන ප්‍රශ්න. එතකොට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉන්න පිරිස් බදු එකතු කරන එක පැත්තක තියලා තමන්ගේ පෞද්ගලික සංචාර වෙනුවෙන් 15 සතාවක් විදේශගත වෙනවනම් මේක අපි සොයා බැලිය යුතුයි. මෙහෙම කරනකොට හරියාකාරව බදු එකතු කරගන්නවාද කියන ප්‍රශ්නේ පැනනගිනවා. එනිසා මේ රටට අවශ්‍යයි පසුගිය කාලය තුළ තිබුණ වංචාවට දූෂණයට ලක් වෙලා තිබුණ ක්‍රමවේදය නවත්වලා හරියට බදු එකතු කරන ක්‍රමවේදයක් මේ රටට අවශ්‍යයි බදු ගෙවිය යුතු පුද්ගලයින්ගෙන්. මේ බදු ගෙවිය යුතු පුද්ගලයෝ කියන්නේ තමන් මුදල් හම්බ කරන, තමන් ව්‍යාපාර කරන පිරිස්. මේ ව්‍යාපාර කරන පිරිස් මේ ඉන්න ප්‍රමාණය ගැන අපේ නැෂනල් සිස්ටම් එකක් සෙන්ට්‍රල් ඩේටාබේස් එකක් නැත්තම් අපි කොහොමද දන්නේ බදු ගෙව්වද නැද්ද කියලා? අපේ තියෙන සිස්ටම් එක බොහොම යල් පැන ගිය සිස්ටම් එකක්. මම දන්නේ දේශාදාන දෙපාර්තමේන්තුව අවුරුදු කීයක් දැන් වෙනවද කියලා. මේ කාලය තුල ඇයි බැරුනේ මේ අනෙත් ලෝකේ රටවල් වල තියෙන විදිහේ ක්‍රමවේදයක් හදාගන්න? තාම තියෙන්නේ අර ජර්නල් වල ෆයිල් වල දාපු ක්‍රමවේදයක්. දන්න තරමින්. ඒ වගේම මූලාසනරුව නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, ඔබතුමාට කියන්න තමිල්නාඩුවේ විතරක් බදු එකතු කරන තැන් සෙන්ටර්ස් 3500කට වඩා තියෙනවා. නමුත් අපේ රටේ බදු එකතු කරන තැන් තියෙන 22යි. එහෙනම් කොහොමද මේ බදු එකතු කරගන්නේ? බදු එකතු කරන ක්‍රමවේදයක් පසුගිය කාලේ තිබුණේ නැහැ. දැන් මේ ගැන කල්පනා කරනකොට බදු එකතු කරන ක්‍රමවේදයක් නැති වුනහම පසුගිය කාලේ පුරාවට අපිට ෆිස්කල් පොලිසි එකක් හරියට තිබුණේ නැහැ මේ රටේ. අපිට මතකයි 1988 රොනී දමෙල් මැතිතුමා මුදල් ඇමතිවරයා හැටියට ඉඳලා ඉවත් වුණාට පස්සේ ඊට පසුව මේ රටේ පූර්ණකාලීන හරිහම මුදල් ඇමති කෙනෙක් හිටියේ නැහැ මේ ලංකාවේ. හිටියේ ජනාධිපතිවරු. ජනාධිපතිවරයා මුදල් ඇමතිකම පවරාගෙන තමන්ට අවශ්‍ය ආකාරයට මෙහෙවන්න පුළුවන් නියෝජ්‍ය ඇමතිවරයෙක් දාගෙන මේ ක්‍රමවේදය අරගෙන ගියේ. මේ 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 නිසා තමයි හරි ප්‍රතිපත්තියක් නැති, හරි ක්‍රමවේදයක් නැති වුනේ. මේ අපි අවුරුදු 1988 න් පස්සේ මේ වුණ ක්‍රමවේදේ දැන්වත් ඉත තියන්න ඕන. එහෙම වුණොත් විතරයි මේ මම අර කලින් කිව්වා වගේ මේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සමහර කොමසාරිස්වරු 15 සතාවක් රට යන්නේ කොහොමද? තමන්ගේ පෞද්ගලික වියදමෙන්ද? පෞද්ගලික මුදල් වලින්ද? මේ හම්බ කරගන්න පඩියෙන්ද? එහෙම නොවන ක්‍රමවේදයක් මේ රටට අවශ්‍යයි හරියට බදු එකතු කරන. දැන් එහෙමනම් මේ රටේ මුදල් ඇමතිවරු හිටියේ නෑනේ. කවුද මේ රටේ හිටියේ මුදල් ඇමති? අපි දන්නා පසුගිය කාලේ හිටියේ හැමදේම දත් ආචාර්ය පී.බී. ජයසුන්දර කියලා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා තමයි හිටපු මුදල් ඇමති මේ රටේ. ඒතකොට එයාට අවශ්‍ය විදිහට තමයි ෆිස්කල් පොලිසි එක හැදුනේ මේ රටේ. අනේ මේ ඒ ආණ්ඩුවේ හිටිය මැති ඇමතිවරුන්ට කිසි දෙයක් කරගන්න බැරි වුණා. මොකද මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා තමයි පවර්ෆුල්, එයාගේ තමයි ශක්තිය තියෙන්නේ, එයා තමයි තීරණය කරන්නේ. මොකද ජනාධිපතිවරයාන්නේ මුදල් ඇමති. ඉතින් මේ මේ ක්‍රමවේදයන් තුලින් රටක් ඉදිරියට යන්න බැරි වෙලා තිබුණා. රටේ ක්‍රමවේදයේ ප්‍රතිපත්තිය තිබුණේ නැහැ. ජයසුන්දර මහත්තයාගේ හිතවත් කට්ටියට මුදල් හම්බ කරගන්න, එහෙම නැත්නම් දේශීය ආදායම් බදු ටික ඒගොල්ලන්ගේ පොකට් එකට යන ක්‍රමවේදයක් මේ රටේ තිබුණේ. එහෙමනම් මෙන්න මේකට තිත තැබිය යුතුයි. ඒ නිසා මා යෝජනා කරනවා නැෂනල් බිස්නස් රෙජිස්ට්‍රි එකක්, අපේ ව්‍යාපාර රෙජිස්ටර් කරපු ජාතික පද්ධතියක් මේ රටට අවශ්‍යයි. ඒ වගේම තව පැත්තක් තියෙනවා. දැන් උදාහරණයකට අපි කස්ටම් එක ගත්තොත්, මේ කස්ටම් එකේ තියෙන සිස්ටම් එක යල් පැන ගිය සිස්ටම් එකක්. පොලිමේ ඉඳලා අපි මොනා හරි පිටරටින් බඩුවක් ගේනවනේ, ටැක්ස් ගහන්නේ කොහොමද කියලා මේ භාණ්ඩ ගැන අවබෝධය අරගෙන මේ කරන ක්‍රමවේදය යල් පැන වූ ක්‍රමවේදයක්. ඒ නිසා අලුතෙන් අපේ රටට අවශ්‍යයි ඔන්ලයින් ක්‍රමවේදයක්. ගෙදර ඉඳගෙනම අපිට අපේ කස්ටම් ෆෝම් එක ෆිල් කරලා අපේ කස්ටම් ෆෝම් එක යවන්න පුළුවන් නම් කස්ටම් නිලධාරිය අපේ මූණ දකින්නේ නැහැ. කස්ටම් නිලධාරියත් ගනුදෙනු කරුවත් අතර විදේශීය රටවල් වල මූණ දකින්න ක්‍රමයක් නෙමෙයි තියෙන්නේ. එහෙම වුණොත් විතරයි මේ අයථා ක්‍රම නවතින්නේ. අයථා ක්‍රමවේදයන් වලට හැඩ ගැහෙන සමාජයකට එහා ගිය විනිවිද භාවයෙන් යුතු පරිසරයක් හැදිය යුතුයි. මේ ගැන කතා කරනකොට මේ මම දත්තගත්තා මේ සුරාබදු දෙපාර්තමේන්තුවේ. මේ සුරාබදු දෙපාර්තමේන්තුවේ 2014 ආදායම බිලියන 69යි. ඔබ දන්නවද 2015 ආදායම නියෝජ්‍ය කාරක සභාපතිතුමනි බිලියන 105යි. කොහොමද මේ වැඩිවීම වුනේ? ඇයි කවුරුත් මේවා කතා කරන්නේ නැත්තේ? ඇයි මාධ්‍යවල මේවා කියන්නේ නැත්තේ? ඇයි මාධ්‍ය ඔක්කොම වහලා ඒ අවශ්‍ය ප්‍රතිපත්ති මේ පණීඩය දෙන්නේ නැහැ? බිලියන 69ක් තිබුණ ආදායම 2015 බිලියන 105ක් ලැබුණා සුරාබද්ද දෙපාර්තමේන්තුවේ. හේතුව 2015 එක එතනෝල් කන්ටේනරයක් පැන්නුවේ නැහැ. එක සුරාබද්ද සම්බන්ධ එකම දෙයක්වත් පන්නලා තිබුණේ නැහැ. මේ එතනෝල් කන්ටේනර කොහෙද තියෙන්නේ? එතනෝල් හොරකම් කරලා කියලා තියෙනවද පත්‍රවල? කිසිම තැනක තිබුණේ නැහැ. අපි ඒකට තිත තිබ්බා. එහෙම කරලා තමයි බිලියන 40ක විතර ආදායමක් ලබා ගත්තේ, වැඩිපුර ආදායමක් සුරාබද්ද දෙපාර්තමේන්තුවේ. නියෝජ්‍ය කාරක සභාවෙත්තුනේ අපි පසුගිය අවුරුදු 10ට හැරුණොත්, දැන් බිලියන 40යි කියන්නේ අවුරුදු 10ට හැරුණොත් බිලියන 400ක ආදායමක්. අපිට බිලියන 400ක් තිබුණා නම් රටේ සියලුම හයිවේස් ටික හදන්න තිබුණා. අධිවේගී මාර්ග සියලුම අධිවේගී මාර්ග ටික ලංකාව පුරා හදන්න තිබුණා බිලියන 400ක් තිබුණා නම්. මේ සල්ලි කොහාටද ගියේ? මෙන්න මේවා තමයි අපි වැලැක්විය යුතු. මේවා තමයි පැහැදිලි ක්‍රමවේදයකින් ආදායම් වැඩි කරගත යුත්තේ. ඒ සඳහා තමයි මේ නියමිත ක්‍රමවේදයක් ඇති කරලා තියෙන්නේ. ඒ සඳහා රටට වග කියන මුදල් ඇමතිවරයෙක් අද ඉන්නවා.
Honorable member, you have 5 minutes more.
Thank you. රටට වග කියන මුදල් ඇමතිවරයෙක් ඉන්නවා. 2015 ජනවාරි 8 වෙනිදාන් පස්සේ ජනාධිපතිවරයා නෙමෙයි මේ රටේ මුදල් ඇමති. ඒකට හරියටම පූර්ණ කාලීන කෙලින් වැඩ කරන්න පුළුවන් හරියම මුදල් ඇමතිවරයෙක් ඉන්නවා මේ රටේ. ඒ නිසා මේ ප්‍රතිපත්ති සියල්ලම හැදෙනවා. රජයේ ආදායම් පිළිබඳ ප්‍රශ්නය මේ ණය කන්දෙන් ගොඩ එන්න නම් මේ රටට පැහැදිලි ක්‍රමවේදයන් අවශ්‍ය වෙනවා. දැන් මේ රාජ්‍ය ආදායම ගැන කතා කරනකොට GDP එකෙන් 22%ක් තිබුණා 1994. එතකොට 2014 වෙනකොට GDP එකෙන් 10.6%ට අඩු වෙනවා. එතකොට මේ 94 ඉඳන් 2014 වෙනකන් ඉන්නේ කවුද මුදල් ඇමති? හිටපු ජනාධිපතිවරයා. නාමික මුදල් ඇමති කවුද? PB ජයසුන්දර. එතකොට රාජ්‍ය ආදායම 15%ට වඩා අඩු වෙනවා නම් මේ මුදල් ඇමතිවරයාගේ නේ මුදල් ලේකම්වරයාගේ වගකීමක් වෙනවා. රතු කොඩියක් වනාගෙන ආණ්ඩුවට කියන්න දැන් මෙන්න ලෑස්තියෙන් දැන් මෙන්න මේක නවත්තන්න, මේක සැලසුම් කරන්න කියලා. මේ මුදල් ලේකම්වරයා එහෙම දෙයක් කරනවා තියා හිතන්නේත් නැහැ. තව තවත් හිටපු ජනාධිපතිවරයාව උද්දීපනය කරමින් අලුත් ප්‍රොජෙක්ට්ස් ගේන්න, තව ණය ගන්න, මෙන්න මේක තමයි කරේ. මේ ක්‍රමවේදයෙන්මද යන්න ඕනේ? මේ බොරු වංශල කෑ ගහන්නේ මේ ක්‍රමවේදයම ආයගෙන කියලාද? මේ බොරුවම ගේන්න කියලාද? මේ බොරුව දැන්වත් හිත තියලා දැන්වත් නවත්තලා හරි පාරට මේ රට යන ක්‍රමවේදයකට අපි ඇවිල්ලා තිනා. මේ ක්‍රමවේදයෙන් අපි ඉදිරියටම යා යුතුයි. දැන් විශේෂයෙන් මේ ඔන්ලයින් ටැක්සේෂන් ගැන කතා කරනකොට නියෝජ්‍ය කාරක සභාපතිතුමනි අපි පැහැදිලි ක්‍රමවේදයක් කොහොමද මම කලින් කිව්ව දත්ත එක ගත්තාම පුද්ගලයෝ හැටියට මේ රටේ බදු ගෙවන්නේ 135,170යි. නමුත් අද වෙනකන් අපි කිසිම කෙනෙක් බදු ගෙවිය යුතුද නැද්ද කියන ලිපිලේඛන ඉදිරිපත් කරන ක්‍රමවේදයක් මේ රටේ නැහැ. මේක වෙන්නේ ඉන්කම් ටැක්ස් එකෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විස්තර ගන්නොත් ගත්තොත් එහෙම නැත්නම් අර ව්‍යාපාර කරනකොට ඒ ගැන දේශයාදම් දෙපාර්තමේන්තුවට විස්තර ලැබිලා ඒ ගැන හොයලා බලනකොට එහෙමත් නැත්නම් මේ ව්‍යාපාර කරන ආයතන හැටියට ගන්නකොට මේ ආයතන හැටියට ටැක්ස් ගෙවන්න ඕන කියලා දැනගෙන ලෝකේ ව්‍යාපාරත් සමග යන්න වුණාම ඒ ව්‍යාපාර ආයතන තමන් ස්වේච්ඡාවෙන් ටැක්ස් ගෙවන්න ඉදිරිපත් වෙනකොට ආදි වශයෙන් තමයි මේ ටැක්ස් ගෙවන ක්‍රමවේදයන් තියෙන්නේ. ඒ නිසා මේ ක්‍රමවේදය පැහැදිලිවම මේ මිලියන 14ක් විතර ඉන්න අවුරුදු 18ට වැඩි සියලු දෙනාටම සියලු දෙනාම ටැක්ස් ගෙවිය යුතු නැහැ. නමුත් තමාගේ රෙජිස්ට්‍රි එකක් ටැක්ස් නම්බර් එකක් තිබිය යුතුයි. මේ ටැක්ස් නම්බර් එකක් නැත්නම් තමාගේ ක්‍රමවේදයක් තියෙනවා නම් අපිට දැනගන්න පුළුවන්, අපිට ලියන්න පුළුවන් ටැක්ස් ගෙවන්න බැරි කෙනාට කියන්න පුළුවන් මට ආදායමක් නැහැ, මට ටැක්ස් ගෙවන්න අවශ්‍ය නැහැ, මට ටැක්ස් ගෙවන්න බෑ. එහෙමනම් අපි ඩේටාබේස් එකෙන් දන්නවා මෙයාට ටැක්ස් ගෙවන්න බෑ, ඊළඟ එක්කෙනාට යන්න පුළුවන්. එහෙම තිබුණොත් විතරයි තව කාට හරි කම්ප්ලේන් එකක් කරන්න පුළුවන්, නෑ එයාට ටැක්ස් ගෙවන්න පුළුවන්, එයා ගැන සොයා බලන්න කියලා. එහෙම ක්‍රමවේදයක් තිබුණොත් විතරයි මේක හරියට කරන්න පුළුවන් වෙන්නේ. නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, දැන් අද පත්‍රවලත් අපි දැක්කා මේ කාලි අම්මා ගාවට ගිහිල්ලා කාලි කෝවිලේ පොල් ගහනවා. ඈ මේ පොල් ගහන්නේ කවුද? මම දැක්ක ෆොටෝ එකක්, අර මේ රුපියල් 2500ට පවුලක් ආදායමෙන් ජීවත් වෙන්න පුළුවන් කිව්වනේ හිටපු නියෝජ්‍ය මුදල් ඇමතිවරේ. එයා තමයි ගිහිල්ලා පොල් ගහන්නේ. දැන් එහෙම ගත්තොත් එයා අපි පසුගිය රජයෙන් පසුගිය කාලේ අපි මේ ගිය අවුරුද්දේ පසුගිය අයවැයෙන් රුපියල් 10000කින් පඩි වැඩි කරානේ. එහෙනම් 2504.
Honorable member please wind up.
One minute. දැන් මේ පොල් ගහන අයකට අවසානයේ කියන්න තියෙන්නේ මේ 10000ක් පඩි වැඩි කරා 2500 කිව්ව එකට අපි දන්නා ඒ ජීවත් වෙන්න මදි, 10000න් ජීවත් වෙන්න මදි. තවත් මේ පඩි වැඩි කරන්න ඕන, අවස්ථා ඇති කරන්න ඕන. ඒ නිසා මේ පාර්ලිමේන්තුව ඇතුළෙත් මේ සංදර්ශන පවත්වන පොල් සංදර්ශන පවත්වන මහත්වරුන්ට කියනවා මේ වැරදුනහම වෙන්නේ කාලි අම්මා අනිත් පැත්ත හැරිලා කනට ගහනවා. මේ වැරදුනහ බොරු කිව්වහම, බොරු කියන්න ගිහිල්ලා පොල් ගැහුවාම අද වැඩි ඡන්දයෙන් මේ පනත සම්මත වෙනවා. මේ සියලු දෙනාටම කාලි අම්මා අනිත් පැත්ත හැරිලා කනට ගහනවා. බොහොම ස්තුතියි.
Thank you very much. Honorable Ranjit D. Soysa.
මූලාසනේ ගරු සභාපතිතුමනි, අද දවසේ ඉදිරිපත් කර තිබෙන වැට්බදු සංශෝධන පනත පිළිබඳව සාකච්ඡාවට ගන්න මේ වෙලාවේ ඒකාබද්ධ විපක්ෂයේ අවසන් කතිකය හැටියට මට කතාවෙන් ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. ඒ වගේම ගරු මුදල් අමෙත්තුමා, මේ පනත ඉදිරිපත් කිරීම තුලින් දෙපාන්දර කියා සිට මේ වසරට රුපියල් කෝටි 180ක පමණ ආදායමක් බදු ආදායමක් බලාපොරොත්තුව මේ පනත ඉදිරිපත් කරනවායි කියලා. මේ පනත ඉදිරිපත් කිරීමේදී මීට පෙර ආතුව උත්සාහයන් කීපයක් ගත්තත් ඒකාබද්ධ විපක්ෂයේ හැටියට අපි සාමූහිකව මේ පනතර දැඩි විරෝධතාව ප්‍රකාශ කරලා ජනතාව අතරටත් අධිකරණය වෙතටත් ගිහිල්ලා ටික කාලයකට හෝ මේ වළක්වා ගැනීමට හැකිවීම පිළිබඳවත් අපි සතුටු වෙනවා. අද දවසේ මේ පනත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන මේ වෙලාවේ තව ටික වෙලාවකින් මේ සඳහා ඡන්දය ගන්නවා. අපි දන්නවා ඡන්දය අරගෙන මේ පනතේ තිබෙන අඩුපාඩුකම් කුමක් වුවත් රජයේ මන්ත්‍රීවරුන් සහ රජයේ ආවරණ මන්ත්‍රීවරුන් මේ පනතර පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ඒ ගැන අපි දන්නවා. හැබැයි ඒ මන්ත්‍රීවරුගේ හෘද සාක්ෂිය විමසලා බැලුවොත් මේ කුමන ආකාරයට මොවුන් මේක අනුමත කරනවාද යන්න පිළිබඳව අපට තියෙන බරපතල ගැටලුව. ඒ වගේම ඉදිරි මාස දෙකක කාලයට රුපියල් කෝටි 180ක් රජයේ ආදායම් බලාපොරොත්තුව අද මේ වැට්බදු පනත ඉදිරිපත් කරනකොට මේ කෝටි 180 අය කර ගැනීම සඳහා උපයා ගැනීම සඳහා යෝජනා කළා තියෙන බදු ක්‍රම මේක කිසිසේත්ම සරල කොටක් කියන හැකේ ගරු සභාපතිතුමනි සෞඛ්‍ය ශේෂ්ඨයෙන් දැන් කියනවා කිසිසේත්ම සෞඛ්‍ය ශේෂ්ඨයෙන් නිදහස් සෞඛ්‍යයෙන් බදු ගහන්නේ නැහැ මේ මන්ත්‍රීවරු කියන නිදහස් සෞඛ්‍යයෙන් බදු ගහන්නේ නැහැ හැබැයි ඔය කියන මන්ත්‍රීවරු එක්කෙනෙක්වත් ගමේ ඩිස්පෙන්සරි බෙහෙත් ගන්න යනවද රජේ රෝහලට යනවද යන්නේ පෞද්ගලික රෝහලට හැබැයි මන්ත්‍රීවරු කියනවා හැම හැබැයි මරණාසන්න පිළිකා රෝගියා මරණාසන්න හෘද රෝගියා ඒ තමන්ගේ හරකමාන ඉඩකඩම් උගස් කරලා රෝහලට යන්නේ තමුන් නසර යන්නේ මෝචරියට පෞද්ගල රෝහලට යන්නේ මෝචරියට අංගොඩ කනත්තර දේශපාලන කනත්තර යන සූදානම් වෙලා ඉන්න වැට්පඩතර අත උස්සලා හැබැයි ගරු සභාපතිතුමනි අහිංසක රෝගියාට බදු ගහලා චැනල් එකේ මුදල් අයින් කළා තියෙනවා හැබැයි බයිපාස් එකට කරගත්තට පස්සේ ඒකට ගහන මුදල වැඩි කළා තියෙනවා මේක හරියට මේ වැට්බදු පනත අක්කපෙන නංගි දෙන්න හදන මුදල් නැමැතිවරයා ඒකයි මේ සිද්ධ වෙලා තියෙන්නේ ඒ නිසා ලැජ්ජ නැතුව කියනවා මෙතන ඇවිල්ලා අපි රුපියල් කෝටි 180 බලාපොරොත්තුව රාජපක්ෂ ආණ්ඩුව ගත්ත මහා නායකන්දරාව ගෙවා ගන්න අපි මේ බදු අය කරනවායි කියනවා හැබැයි ඉතිහාසයේ අපි දැක්ක බැරිබෙරියාව හැදිච්ච ආණ්ඩුව මුදල් නැමැතිවරයා බැරිබෙරියාව හැදිලා 77 ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ආණ්ඩුව බාරගන්නකොට කිව්වේ නෑ සිනමාව බණ්ඩාරයක ආණ්ඩුව මහා නායකන්දරාව ගෙවා ගන්න මට විදිහක් නෑ කියලා කිව්වේ නෑ හැබැයි වර්තමාන යහපාලන ආණ්ඩුව මේක බාරගත බැරිබෙරියාව අපිට බෑ කියන රාජපක්ෂ ආණ්ඩුවේ මහා නායකන්දරාව අපි ආණ්ඩුවේ මුදල් නැමැතිවරයා කියලා පුළුවන් නම් කියන්න 94 හෝ 2004 අපිට ආණ්ඩුව බාර දෙනකොට සඳාණ්ඩව පොදුබරණ ආණ්ඩුව බාර දෙනකොට මොනතරම් නායකන්දරාවත් තිය 17 අවුරුදු ආණ්ඩුව මේ රට බාර දුන්නේ ඒව ගැන කතා නොකර මේ තියෙන ඔක්කොම ණය ටික මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කියලා කියනවා ඒ නිසා ගරු සභාපතිතුමනි මේ බැරිබෙරියාව හැදිච්ච මේ ආණ්ඩුවට අපි කියනවා බොරුවට තමන්ට බැරි බොරු පූච්චණම් ගහන්නේ නැතුව සත්‍යෙන මූණ දෙන්න සූදානම් වෙන්න කෝටි 180ක් ඉදිරි කාලේ බලාපොරොත්තුව මේ වැට්බදු පනත පණවල මේ රටේ මධ්‍යම පන්තියේ ව්‍යාපාරිකයට සුළු ව්‍යාපාරිකයට අසන්න රෝගීන්ට මේ රටේ සමස්ත ජනතාවට බදු ගහන මේ ආණ්ඩුව ඉතාමත්ම සහසුද්ධින් අර මහා දකුණු අග්නිදිග ආසියාවේ සිද්ධ වෙච්ච මහා හොරකම මහා මූල්‍ය වංචාව මහා බැංකුවට කඩාවැදීම මහා බැංකුවේ පර්පචුවල් ට්‍රෙසරිස් නැමැති සමාගම අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා ඒ සමාගමේ බදු ගෙව්වන් අනතුරුව සුද්ධලාභය බිලියන 10ක් බව ප්‍රකාශ කරනවා ලැජ්ජ නැතුව එතන හිටන් අද කෝප් කමිටුව ඉස්සරහට ඇවිල්ලා බෙදුණු වර්තා දෙන්න හදනවා බලෙන් කඩාගෙන පනිනවා අපි කියනවා කෝප් වර්තාව මේ සභාවට ඉදිරිපත් වෙච්ච දවසේ සභාපතිවරයාගේ වර්තාවනෝ කටයුතු කරන්න ඒකාබද්ධ විපක්ෂනේ අපි සූදානමින් ඉන්නවා දාන්න කෝප් වර්තාව හැබැයි කියන්නේ අපේ අගමැතිතුමා කිසිම දෙයකට සම්බන්ධ නැහැ අගමැතිතුමා ක්ලීන් මාස්ටර් හැබැයි ක්ලීන් මාස්ටර් අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද මඩනාගෙන තියෙනවා මහබැංකු වර්තාව හරහා මහබැංකු හොරකම හරහා හැබැයි කියන නැහැ ක්ලීන් මාස්ටර් ඔයගේ ක්ලීන් මාස්ටර් හුඟක් ඉන්නවා හොයාගන්න හැබැයි ක්ලීන් මාස්ටර් ඔක්කොගෙම ටොප් ෆ්‍රෙන්ඩ්ලා 10ක් ඉන්නවා ආණ්ඩුවේ හොරු ඒ හොරු ටික අපි ඉදිරි සතියේ නෙලිදරව් කරනවා ගරු සභාපතිතුමනි මහ බැංකුව හරහා කරපු බිලියන 11ක මහා හොරකම කොහම කිව්වත් මේ ආණ්ඩුවට වහන්න පුළුවන් කමක් නැහැ දවන්ත හොරකමක් කළා කියලා එතන බිලියන 11යි ඊළඟට පහුගිය මහා ගංවතුර කාලේ අරනායක රාමසර කන්දේ අයට ඒ විපතපත් වෙනාට සහන දෙන්න බැරි වුණාට මේ ආණ්ඩුවට ශාලාව පිපුරුමේ පිපිරිච්ච අයට අවිගෝඩව පිරිච්ච අයට සහන දෙන්න බැරි වුණාට හැබැයි ගම් වතුර රහුවෙච්ච බියර් කම්පැනි දෙකකට දීලා තියෙනවා රුපියල් කෝටි 200ක රුපියල් කෝටි 6000ක රුපියල් කෝටි 600ක සමාන රුපියල් කෝටි 600ක බත් සහනයක් දීලා තියෙනවා බියර් සමාගම් දෙකට රාමසර කන්දේ යට වෙච්ච යව්වෝ මහා පස්කන්දර යටවෙච්ච මිනිස්සු පස්කන්දියට ඉඳගෙන යහපාලනට සාප කරනවා සාප වේවා මේ ආණ්ඩුවට කියලා ඒ අය පස්සට තාම එහෙම වැලිලා ඉන්නවා. හැබැයි බියර් සමාගම් දෙකකට දෙනවා රුපියල් කෝටි 600ක බදු සහන. ඊළඟට කතා කරනවා කෝටියක් සැසුවක් හොයාගන්න. අපි අහනවා මුදල් අමාත්‍යවගේම රජයේ වගකීම් එකෙන් තමුන්නාසරගද පිළිතුරු දෙන්න. සුඛෝපභෝගී වාහන 790ක් නිදහස් කිරීම තුල එක වාහනයකින් ලක්ෂ 80ක් බදු කපා හැරීම තුල මේ රටේ ජාතික ආර්ථිකයට මේ මුදල් අමාත්‍යරයා තමන්ගේ නියෝගයෙන් කරපු හානිය රුපියල් කෝටි 632යි. අද ඔය කතා කරන මන්ත්‍රීවරු ආචාර්යවරු මහාචාර්යවරු මහින්ද රාජපක්ෂගේ කරපිට මේ බදුවර තියන ණයවර තියන කියලා දාන්න හදලා අපි අහනවා. ප්‍රාඩෝ 790කින් ජාතික ආර්ථිකය නැති කරපු කෝටි 632කින් කාගේ සාක්කුවද මේ සල්ලි ගියේ? හැබැයි හොරු නේකාපතිවක්ෂ අපිට කියනවා, අපි කියන පැහැදිලිම හොරු නෙවෙයි, ආණ්ඩුව ඉන්නවා කම්බහොරු ටික මේ ඉස්සරහ වාඩිලා ඉන්නවා. කම්බහොරු ටික කෝටි 632ක් මේ බදු මුදල් අතහැරලා දැම්මා. මෙන්න මේ ආකාරයට රටේ මුදල් කාබාසිනගර මේ ආණ්ඩුව අහිංසක ජනතාවගේ වැට්පතු ගහලා කෝටියක සැසුවක් හදන්න හදලා උත්සාහ යපින්නේ. අපි ඒක බරපතල පිළිකුලෙන් යුක්තව ගරු සභාපතිතුමනි ඒක අපි ප්‍රතික්ෂේප කරනවා. ඊළඟට දැන් එක බෑන කෙනෙකුට දීලා මහ බැංකුවේ අර්ජුන් මහේන්ද්‍ර මහත්තයාගේ බෑන පර්පචුවල් ටෙසරිස් සමාගමෙන් බිලියන 11ක් හොරගම් කරුවා. මම දැන් සභාගත කරනවා ගරු සභාපතිතුමනි වර්තමාන මුදල් අමාත්‍යතුමා අනිත් බෑනට දීලා මහ බැංකුවේ සෙප්පු ටිකක් උස්සන්න හදනවා. එක බෑනකට දීලා බිලියන 11ක් ඉස්සුවා. මෙන්න අනිත් බෑනට දීලා මහ බැංකුවේ සෙප්පු ටික ඉස්සුවේ නැතොත් අපි ඒ සම්බන්ධව බලාගෙන ඉන්නවා. උස්සන සෙප්පු ටිකක් මෙන්න ලියුම තියෙනවා 2019 අටවැනිදා මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා මේ ලියුම නිකුත් කළා කියනවා. එහා පැත්තේ අමති කෙනෙක්ගේ බෑනට මහ බැංකුවේ ආරක්ෂක සේවයේ බාර දෙන්න. මෙයා සරත් පොන්සේකා මහත්තයාගේ බෑන කියලා මේ ලියුම කියලා තියෙන දනුන තිලරත්න මේ ලිපිම සභාගත කරනවා. මෙව නැත්ද? මුදල් අමති රවි කරුණානායක හෝ ග්‍රීන් මාස්ටර් අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මැතිතුමා මේට පිළිතුරු දිය යුතුයි. සරත් පොන්සේකාගේ බෑනට මේක දෙන්නේ කව නැද්ද කියලා මේ ලිපිය මම සභාගත කරන සභාපතිතුමනි. මෙන්න මහ බැංකුවට සුද්ධ කරන්න හදන හැටි.
කරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 3යි තියෙනවා.
එක බෑනෙක් බිගෙන 11ක් සුද්ධ කරා. මේ නරි බෑන සෙප්පු ටිකයි බිත්ති හතරේ රංගනන කිසිම සැකයක් නැහැ. හැබැයි එහාපත් දැන් කතා කරන්නේ ක්ලීන් මාස්ටර්ලා හොරා මහින්ද රාජපක්ෂ කියන්නේ කොපොන්සේකමැතුමා. පොන්සේක මහත්තයා කියන්නේ බෑන දනුකරති රත්නගේ කම්පැනිට දෙන්න හදුවේ නැද්ද? මේක කියලා තියෙනවා සන්නින් ලෝ සරත් පොන්සේකගේ. මෙන්න මේවා තමයි යහපාලේ නිර්වත ගලවනවා අපි දැන්. ආණ්ඩුවේ අවුරුදු දෙකයි. මේකට මොකද කියන්නේ? යහපත කෑගන්න මන්ත්‍රීවරු. මේක නැද්ද කියන්න? කොපියම් බලන්න මහාචාර්ය අංශු මාත්‍ර බලන්න මේවා. බලලා කියන්න. ඊළඟට ඊළඟට ගරු සභාපතිතුමනි අපි ඉතා පැහැදිලිව කියනවා යහපාලන ආණ්ඩුවේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගරු ඇමතිවරුන්ට රාජ්‍යමිතුරු නියෝජ්‍යමිතුරුන්ට අපි ඉල්ලීමක් කරනවා මේ වැට්පතු පනතට තමුන්නාසර අත උස්සලා මේ දේශද්‍රෝහී ජනතා විරෝධී පියවරට අපේ සහෝදර ඇමතිරුන්ට අත උස්සන්නේ එපා කියලා අපි ඉල්ලීමක් කරනවා. අපි කැමති නැහැ ජනතා විරෝධයේ කුණුබක්කයට එහා පැත්තේ හිටියත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු මන්ත්‍රීවරු වැටෙන්න කැමති නැහැ අපි. ඒ නිසා අපි කැමති නැහැ අපේ සහෝදර ඇමතිවරු ජනතා වෛරයට පාත්‍ර වෙනවට. අපේ ගේම අපිට බේරගන්න පුළුවන්. ඒ නිසා එක්සත් ජාති පක්ෂයට යන කුණුබක්කයට වැටෙන්න අරින්න තමුන්නාසර කියනවා අපි ජනතා විරෝධයට පාත්‍ර වෙන්න එපා. ඒකම මේ පනතර අත උස්සලා තමන්ගේ හෘද සාක්ෂිය විරුද්ධව හරි ආණ්ඩුව බේරගන්න ඇමතිකම බේරගන්න එක්සත් ජාති පක්ෂ
ඇමතිතුම
ජනතාව ඉස්සරහට යනකොට ජනතා විරෝධයෙන් තමුන්නාසර දැවිලා යනවා. ඒ නිසා මේ මහා ජනතා විරෝධී පනතට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ලෙස අපි සියලු දෙනා
පාර්ලිමේන්තුවේ පරතර විරුද්ධ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එක්සත් ජාත් පක්ෂයේ මැතිවරණයට ආරාධනයක් කරනවා දේශද්‍රෝහී ජනතා විරෝධී ජනතා මර්ධන නක්කරන මේ පරතර විරුද්ධව ඡන්ද දෙනක ඉල්ලීමක් කරමින් ඡන්ද දෙන අය ඡන්ද දුන්නාට පස්සේ ගමට එනකොට ජනතාවට කියනවා අපි ඉලපත ගන්න වැට්පත්තට පක්ෂව
ඡන්ද
පන්නා දාන්න කටයුතු කරන ඉල්ලීමක් කරමින් මම නියන බොහොම ස්තුතියි.
ඔන්රබල් බන්දුලලාල් බණ්ඩාරිකොඩ
ඌ කාරක සභා සභාපතිතුමනි අද මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙන මේ සංශෝධන පනතට කරුණු කීපයක් ඉදිරිපත් කරන්න මම මට ලැබිච්ච අවස්ථාව ගැන සතුටු වෙනවා. කරුණු සභාපතිතුමනි අද අපේ පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීවරු මට පෙර කතා කරපු රංජිත් සොයිස මන්ත්‍රීතුමා ඇතුළු බොහෝ දෙනෙක් කතා කරන්නේ සම්පූර්ණයෙන්ම ඉතිහාසයේ අමතක වෙච්ච ඊයේ පෙරේද ඉපදුණු උදවිය හැටියට. අපි කවුරුත් සතුරු වෙනව ගරු කාරක සභා සභාපතිතුමනි බදු අය කරන්නේ නැතුව රජයක් ගෙනියන්න පුළුවන් නම් බදු අය කරන්නේ නැතුව රටක් ගෙනියන්න පුළුවන් නම් ආණ්ඩුවක් කරන්න පුළුවන් නම් අපි ඒකට කවුරුත් කැමති. අපි හැමෝම කැමති මහජනයේ මත කිසිඳු බරක් පටවන්නේ නැතුව රට ගෙනියන්න පුළුවන්. හැබැයි අපි කවුරුත් දන්නවා අද අපේ රටේ දරුවෙක් ඉපදෙන්න මව්කුස පිළිසිඳගත් අවස්ථාවේ ඉඳලා මරණය සිද්ධ වෙලා ආදාහනාගාරයට ගෙනහිලා ආදාහනය කරනකන් පුජ්‍යලයේ ජීවිතේ හැම අවස්ථාවකම ආණ්ඩුවට සුබ සාධනය සලසන්න සිද්ධ වෙලා තියෙනවා. ඔහුගේ ජීවිතේ පැවැත්ම වෙනුවෙන් කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක තමයි යථාර්ථය. අද පෝෂණ මල්ලක් දෙනවා ළමයා හම්බෙන්න ඉන්නකොට. ළමයා ලැබුණහම කුඩා කාලේ ඉඳලා සායනේ ඉඳලා ඒ දරුව වෙනුවෙන් ආණ්ඩුව වියදම් කරනවා. එතන ඉඳලා පාසල් ගියහම පාසල් අධ්‍යාපනයේදී ඒ පාසල් ශිෂ්‍ය වෙනුවෙන් මහා වැය බරක් දරන ආණ්ඩුවක්. විශ්වවිද්‍යාලයට ගියහම විශ්වවිද්‍යාලයෙන් එළියට බහැලා ඊළඟට බලාපොරොත්තු වෙන රැකියාව උපාධිධාරීන්ට රැකියාව දෙනවා. දැන් උපාධිය ලබාගෙන රැකියාවට ගියහම අපි දැක්ක පහුගිය කාලේ උපාධිධාරීන්ට රැකියාව දෙන්න ඕනේ අපි කිසිම එකන අපේ අපි සම්පූර්ණ එකගයි. නමුත් සමහර උපාධිධාරීන් අද උද්ඝෝෂණය කරන තැනකට පත් වෙලා තියෙනවා. අපිට ඩියුටියක් නැහැ, අපිට කරන්න කාර්යභාරයක් නැහැ, අපිට කාර්යභාරයක් දෙන්න කියලා. අද හුඟක් ප්‍රජේ සේවයට යන හුඟක් අයගේ මානසිකත්වය තියෙන්නේ ආණ්ඩුවක් නම් ආණ්ඩුවෙන් කොහොම හරි තමන්ට ලැබෙන දේ ගන්න ඕනේ කිය. එහෙම නැතුව අවංකම ආණ්ඩුව වෙනුවෙන් කටයුතු කරන රට වෙනුවෙන් කටයුතු කරන රජයේ නිලධාරීන් සේවකයෝ ඉන්නවා. නමුත් මේ හැම කෙනෙක් වෙනුවෙන් ආණ්ඩුව ඉල්ලන හැම අවස්ථාවකදීම කවර ආණ්ඩුවක් තිබුණත් ඒ වරප්‍රසාද අයිතිවාසිකම් සියල්ල ලබා දිය යුතුයි. දැන් අවුරුද්දක් ගත වුණු අපේ ආණ්ඩුව පහුගිය යුගයේ මොනවද කළේ? අපි අධ්‍යාපනය වෙනුවෙන් පහුගිය අවුරුද්දේ වෙන් කළ හැකි උපරිම මුදල රටක් ඇටියට මෑත ඉතිහාසයේ වැඩිම මුදල වෙන් කළා. මම දකුණු පළාත නියෝජනය කරන මන්ත්‍රීවරේ කාරක සභා සභාපතිතුමනි. මගේ පළාතේ දකුණු පළාතේ පාසල් වලට අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ලක්ෂ 66000ක් ලැබල දුන්නා. ලක්ෂ 66000ක්. දැන් අද ළඟම පාසල හොඳම පාසල ව්‍යාප්ති යටතේ සෑම ගමකම පාසල් වල භෞතික සම්පත් ඌනතාවයන් මේ වන විට සම්පූර්ණ වෙමින් පවතින. පැසිකිළිය කැසිකිළිය නොතිබුණු පාසල් වල ඉඳලා ගොඩනැගිල්ල වෙනකම් විද්‍යාගාර වෙනකම් මේ හැම පහසුකමක්ම ලැබෙමින් පවතින. අද පාසල සංවර්ධනය වෙනවා. අද ගුරු ඌනතාවයන් පියවමින් සිටිනවා. දැන් මේ අපේ රංජිත් මන්ත්‍රීතුමා සඳහන් කළා රෝහලට ගියාම වැටෙන බද්ද ගැන කතා කළා. කරු සභාපතිතුමනි මේ රටේ මිනිස්සු ප්‍රාර්ථනා කරා දීර්ඝ කාලයක් තිස්සේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවල විලාඩු වෙන ආණ්ඩුවකට ඒක කරලා තියෙනවා. අද ඖෂධ වර්ග 48ක අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 48ක මිලාඩු කරලා තියෙනවා. මම දන්නේ පිස්සොන්ට දෙන්න ඕන බෙහෙත්වල මිලාඩු වෙලාද කියලා. ඒක හොයලා බලන්න ඕනේ. ඒක හොයලා බලලා පුළුවන් නම් මෙතන ඉන්න කට්ටියට ඒකෙන් සහනයක් ලබා ගන්න පුළුවන්. හැබැයි මම දන්නවා අහිංසක ගමේ මිනිහගේ දියවැඩියා රෝගියගේ ඒවගේ මධික රුධිර පීඩනයෙන් පෙළෙන රෝගියගේ බෙහෙත්වල මිල අද අඩු වෙලා තියෙනවා. මේ අහිංසක මිනිස්සුන්ට ලැබුණු උසහන නොවේද කියලා හැම දෙයකම ගල් මුගුරු වර්ගකට පහර දෙන්න උත්සාහ කරන, හැම එකටම විරුද්ධ වෙලා කෑ ගහන, හැම එකකටම ආණ්ඩුවට පහර දෙන, ආණ්ඩුව පෙරලන්න උත්සාහ කරන මේ අන්තවාදී සුළුතර කල්ලියෙන් මම අහන්න කැමති ගරුකාරක සභා සභාපතිතුමනි, මේකද ආණ්ඩුවකට මේකද රටකට දෙන්න ඕන සහයෝගය? රටක ප්‍රශ්නයක් තියෙනව නම් ගැටලුවක් තියෙනව නම් අපි කියන්නේ නැහැ කෝප් කමිටු හෝ වෙන කමිටුවක වේවා, කවුරු හරි රජයේ සේවකෙක් වැරදි කළා තියෙන නම් ඒක දඬුවම් දෙන එක ආණ්ඩුවකට අපි එකඟයි. හැබැයි මේක අරගෙන කවුරු හරි උත්සාහ කරනව නම් එයා ලංකා සමාගමෙන් මේ ජාතියට කරපු මහා පාඩුව මේකෙන් වහගන්න, මේක පිරුවටයක් කරගන්න. අනිත් පැත්තෙන් උත්සාහ කරනව නම් හෙටින් ගිවිසුමෙන් රට අහිමි කරමු මහා ධනස්කන්ධය මහා බැංකු සිද්ධියට මුවා වෙලා වහගන්න. මල්වානේ අම්බෙන ගෙවල් අයිතිකාරව නැති ගෙවල්, අයිතිකාරව නැති මණික් පාසල්, අයිතිකාරව නැති රත්තරන්, අයිතිකාරව නැති අනිකුත් ඔය ඉඩම් කඩන් මේ දූෂණ හොරකම් තප්පර හොරකම් බාගන්න උත්සාහ කරනව නම් මහා බැංකුවේ සිද්ධියකට මුවා වෙලා ඒකට මේ රටේ ජනතාව මේ ඔය අන්තවාදීන්ගේ සටකපට මායන් කතාවලට අහුවෙන්න සූදානම් නැහැ ගරු සභාපතිතුමනි, ඒක තමයි ඇත්ත. ඒ නිසා ඔය සුළුතර කණ්ඩායමකට දඟලන්න පුළුවන් මේ ආණ්ඩුවට ජනතා වරමක් දීලා තියෙනවා. ඒ වරම අනුව ආණ්ඩුව ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ආණ්ඩුවට අද සිද්ධ වෙලා තියෙනවා ගණිපු පහුගිය ගණිපු නායකන්දරාවේ පොලිය විතරක් පිළියන 500ක් වෙන ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක වාරිකයක් එක ගත්තොත් පිළියන 700ක්, ඒක දළ දේශීය නිෂ්පාදනයෙන් ගත්තොත් 174ක්, දළ දේශීය නිෂ්පාදනයේ 174ක් මහා නායකන්දකට යට කළ කියනවා. මේක නිසාද රට ගෙනියන්න බැරි කියලා? ඔව්, අපි කියන එක තමයි ලොකුම ප්‍රශ්නේ, ඒක තමයි ලොකුම ගැටලුව. අද ඒ ගැටලුවට මූණ දෙන ආණ්ඩුව ආණ්ඩුවක් හැටියට නොයෙකුත් බාධක හරදර හිරිහර මේ සියල්ල මැද සාර්ථක ගමනක් යන පියවර ඉස්සරහට ඔසවමින් ඉන්නවා. අපි පැහැදිලිව එක දෙයක් කියනවා, රටට කියනවා අපි එක දෙයක්. ඒ තමයි ආණ්ඩුව වෙනස් වුණා, ඒක ඇත්ත. ජනාධිපති වෙනස් වුණා, අගමැති වෙනස් වුණා. හැබැයි රාජ්‍ය යාන්ත්‍රණය තාම 100% වෙනස් වෙලා නැහැ. ඒක තමයි ඇත්ත. රාජ්‍ය යාන්ත්‍රණය තාම 100% වෙනස් වෙලා නැහැ. රාජ්‍ය යාන්ත්‍රණය තුල තාම ඉන්නවා කඩා කප්පල්කාරී ඇතුලේ ඉන්නව සමහර තැන්වල 100% කියලානේ මං කියන්නේ. ඇතැම් තැන්වල ඉන්නවා මේ වැඩපිල්ල කඩා කප්පල් කරන්න මාන බලන අය. එහෙමයි ඉන්නවා. ඒ පිරිසත් එක්ක තමයි ආණ්ඩුව යන්න උත්සාහ කරන්නේ. ආණ්ඩුව ඒ පිරිසත් එක්ක අති දුෂ්කර ගමනක් අමාරුවෙන් කරදර බාධක මැද ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. මෙතනින් ඉස්සරහට යන එකයි වටින්නේ. දැන් පොලිසිය නිලධාරි මහත්වරුන්ගේ වැටුප මේ මාසේ ඉඳලා 100%ක් වැඩුණා විතරක් නෙවෙයි, අපේ ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ඉන්නතුමත් පොලිස් නිලධාරියෙක් හිටපු මගේ කොට්ටාසේ බද්දගම් පොලිසිය ස්ථානාධිපතිවරයා හැටියට ඔබතුමා වැඩ කළා තියෙනවා. 100%ක් පොලිසිය නිලධාරියෙක්ගේ වැටුප වැඩි වුණා විතරක් නෙවෙයි, පහුගිය හිඟ වැටුපත් එක්ක මේ වැටුපට ඒක එකතු කළා තියෙනවා. තා මාසයක් දෙකක් යනකොට 123කින් තව පොලිසිය නිලධාරියෙක්ගේ වැටුප වැඩි වෙනවා. මං අහනවා බදු ගහන එක ගැන කතා කරන වගේම ජනතාව මත පැටවෙන බදු වර ගැන කතා කරන වගේම බදු ලබාගෙන රටේ කරපු වැඩ ගැන ඇයි කල්පනා කරන්නේ නැත්තේ කියලා. අද ගම්වල සෑම ග්‍රාම සේවකම උඩාවට හරි පාරක් වෙන්න අවසන් වෙමින් තියෙනවා. මගේ කොට්ටාසෙ ගත්තොත් එහෙම යන්න බැරුව තිබුණු හැම පාරක්ම වෙනකොට කාරක සභා සභාපතිතුමනි සකස් කරමින් යන්නේ. සමහර කුවා වැඩ බිම මුඩු බිමක් කළා කියලා. අද මම කියන මේගොල්ලෝගේ දේශපාලන මතවාදය මුඩු බිමක් පාටපත් වෙමින් යනවා. මේ අන්තවාදී කල්ලිය මුඩු බිමක අතරම මෙමින් සිටිනවා කියලා ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරනවා ගරු සභාපතිතුමනි.
බොහොම ස්තුති හොන්රබල් සුජිත් සංජය පෙරේරා.
මේ ජකාරක සභාපතිතුමනි, ඉතාමත් වැදගත් පනත් කීපයක් සම්බන්ධව විවාදය පැවැත්වෙන අවස්ථාවේදී මේ සම්බන්ධව අදහස් කීපයක් දක්වන්නට අවස්ථාව ලබා දීම ගැන ඔබතුමාට මම පළකොටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද මේ විවාදයේ මම හිතන්නේ පෙරබෙච්ච අවස්ථාවේ ධම්ම විශේෂයෙන්ම විපක්ෂයට සම්බන්ධ වෙච්ච උදවිය මම හිතන්නේ මේ විවාද මේ බද්ද සම්බන්ධව නොයෙකුත් ආකාරයේ අදහස් උදාස් ඉදිරිපත් කෙරුවා. ඒ වගේම මේ බද්ද සම්බන්ධව අය කිරීම සම්බන්ධව විශේෂයෙන්ම අපේ රජයේ විවේචනය කරමින් කතා කරපේක අපි දැක්කා. ඉතින් මේ අවස්ථාවේදී මම කියන්න ඕනේ ගරු නියෝජ්‍ය කාර්යාල සභාපතිතුමනි මේ වැද්ද වැඩි කරන්නට එහෙම නැත්නම් මේ වැඩ බද්ද වැඩි කරන්න හේතුණු කාරණා මොනවද කියලා අපි කොහොල බලන්න ඕනේ විශේෂයෙන්ම අපි දන්නවා ගරු නියෝජ්‍ය කාර්යාල සභාපතිතුමනි මේ වැඩ බදු අය කරන්න සිද්ධ වුණේ විශේෂයෙන් මම කියන්න ඕනේ පසුගිය රජයේ කාලේ ගත්තා වූ විශේෂයෙන්ම ණය සහ ඒ වගේම අනවශ්‍ය වියදම් ඒ වගේම රටේ තිබිච්ච නාස්තිය හා වංචාව දූෂණය නිසා තමයි මේ සා විශාල මුදලක් අපිට අද ගෙවන්න සිද්ධ වෙලා තින්නේ කියලා මම මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ. ඉතින් අපි දන්නවා ඒවකින් ගත්තොත් එහෙම ඉතිසලා කතා කරපු මන්ත්‍රීතුමන්ලා පැහැදිලි කරුවා නියෝජ්‍ය කාර්යාල සභාපතිතුමනි විශේෂයෙන්ම පහුගිය කාලේ අපි දන්නවා විශේෂයෙන්ම හෙදින් වංචාව අද මං හිතන්නේ යම් යම් වංචා සම්බන්ධව කතා කරුවට පහුගිය කාලේ වෙච්ච වංචා ගැන කතා කරුවොත් එහෙම මං හිතන්නේ බිලියන ගානක වංචාවක් ඒ අවස්ථාවේදී රටට පාඩුවක් හෙදින් කිව්සම නිසා සිද්ධ වුණා. ඒ වගේම ගරු නියෝජ්‍ය කාර්යාල සභාපතිතුමනි අනිත් පැත්තෙන් අපි ගත්තොත් එහෙම විශේෂයෙන්ම පාඩු ලබන ආද ආයතන විශේෂම අපි දන්නවා එයා ලංකාව වගේ සමාගමක් විශේෂයෙන්ම අපි පෞද්ගලීකරණය කරලා ඒ කාලේ මම හිතන්නේ එමිරේට්ස් ආයතනයට ලබා දීලා තියෙන අවස්ථාවේදී ඒක අපි පවර ගන්න කටයුතු කෙරුවා. ඒ නිසා අද මම හිතන්නේ බිලියන ගාණක මුදලක් අද මම හිතන්නේ බිලියන 9000ක් වාර්ෂිකව ගෙවන්න අද සිද්ධ වෙලා තියෙන තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඊට අමතරව අපි දන්නවා විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි අපි දන්නවා වරායවල් ඒ වගේම අධිවේගී මාර්ග ඒ වගේම ගුවන්තොටුපළ අවශ්‍ය වෙලා තිබුණා වුණත් ඒක සම්බන්ධ ප්‍රමුඛතාවය ලබා දීපු අවස්ථාවක් නෙමෙයි අපි හිටියේ පහුගිය කාලේ. නමුත් ඒ වගේ අනවශ්‍ය දේවල් සම්බන්ධව ප්‍රමුඛතාවය දුන්න නිසා තමයි අපිට නොයෙකුත් ආකාරي විදේශ ආධාර ප්‍රමාණයක් ලබා ගන්න සිද්ධ වුණේ. ඉතින් ඒ වේ ප්‍රතිඵල තමයි අද මේ රජයට ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ කියලා මම කියන්න ඕනේ. ඉතින් මං හිතන්නේ මීට ඉස්සෙල්ලා හිටපු ආණ්ඩුව මේ தත්ත්වය දැක්කා ගරු නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි. ආයි මේ තරම් මුදල් සංඛ්‍යාවක් කරන් තියෙනවා මේ තරම් විශාල මුදල් සංඛ්‍යාවක් කන්දරාවකට අපි ණයකවන්ට සිද්ධ වෙන නිසා තමයි ලොකු ආර්ථික අර්බුදයට යන බව ඒ අය දැක්කා. ඒ නිසා තමයි ජනාධිපතිවරණයත් අපි දන්නවා ගරු නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි අවුරුදු දෙකකට කලින් තියන්න සිද්ධ කෙරුවේ. ඒක මං හිතන්නේ මේ අර්බුදයට මුහුණ දෙන්න බැරි නිසා තමයි එදා මං හිතා හිටපු ජනාධිපතිතුමා කලින් ඡන්දකට ගියේ. ඉතින් අද තමුන් අතර දන්න මේ අවුරුද්ද දෙක වෙනකොට අපිට මේ තත්ත්වයට උදා වෙලා මේ ස්මයි කන්දරා ගෙවන්නේ වාක්‍යෙම විශේෂයෙන් මේ රජයේ තියෙනවා. ඉතින් අද අත වශයෙන්ම වැඩබැරි ආණ්ඩුවක් බවට තමයි ගුවක්කස් විපක්ෂයේ මන්ත්‍රී කතා කරුවේ. මම තමුන් අතරට කියන්න ඕනේ විශේෂයෙන්ම නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි අපේ රජයේ වැඩපිළිවෙල ගැන අද අත වශයෙන්ම සියලුම දෙනාටම සෑහෙටපත් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි දන්නවා පැහැදිලිවම ගරු නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි ජාත්‍යන්තර වශයෙන් අපිට ලොකු ප්‍රශ්නයක් තිබුණා. ජාත්‍යන්තර විශ්වාසය දිනා ගැනීම ඒ වගේම මේ රටේ යහපාලනයක් ඇතිකරන්න ඒ වගේම සියලුම ජාතීන්ට එක හා සමානව ජීවත් වෙන්න ඒ වගේම වංචාව දූෂණය නැතිකරන්න මේ වගේ නොයෙකුත් ආකාරයේ අභියෝග රාශියක් තියාගෙන තමයි අපි ආණ්ඩුව බාරගත්තේ. අද වෙනකොට නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි අභියෝග මං හිතන්නේ සෑහෙන ප්‍රමාණයක් අපි ජය ආරං තියෙනවා. නිසියාකාර මාර්ගයකට මේ රට අවතීන කළා තියෙනවා. ඒ වගේම යහපාලනට අවතීන කළා තියෙනවා. වංචාව දූෂණය තුරන් කරන්න විශාල වශයෙන් කටයුතු කළා තියෙනවා. මේ වගේ ලොකු වැඩ කොටසක් අපි මේ වෙනකොට කරලා තියෙනවා. ඒ වගේම නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි ඉතින් මේ මුදල් සම්බන්ධ ගෙවනකොට අපි දන්නා විශේෂයෙන්ම මේ වැට් බදු විතරක් නෙමෙයි අනිකුත් බදු අපිට ආය කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි අනික් කාරණාව තමයි උගාක් වෙලාවට දැන් අපි දන්නා විපක්ෂයේ අය කතා කරුවා විශේෂයෙන් වැට් බද්ද ගැන. වැට් බද්ද අද කතා කරන වෙලාවේ හැම වෙලෙම මේ රටේ මතයක් ඇති කරන්න හදන්නේ නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි මීට ඉස්සෙල්ලා වැට් බදු ආය කරමු නැති ගන්නට. මේ රටේ කවදාකවත් බදු ආය කරුවේ නැහැ. වැට් බදු ආය කරමු නැති විදිහට තමයි අපි දන්නා විපක්ෂයේ මන්ත්‍රීවරු කතා කරුවේ. අපි දන්නා මීට ඉස්සෙල්ලා ගරු නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි විශේෂයෙන්ම අපි දන්නා වැට් බද්ද 15%ට ඒ වගේම 20%ට ගිය අවස්ථාවල් තියෙනවා. ඒ වගේම ජාතික ගොඩනැගීමේ බද්ද වැඩි කරපු අවස්ථාවල් තියෙනවා. ඉතින් ඒ අවස්ථාවෙත් අපි දන්නවා ජනතාවට ඒ අවස්ථාවේ කිව්වා යම් යම් ප්‍රශ්න තියෙන නිසා අපි මේ බද්ද වැඩි කරනවා කියලා. නමුත් අපි දන්නවා විශේෂයෙන්ම අපේ රජයට අද මේ තියෙන බදු මුදල ගෙවා ගන්න එහෙම නැත්නම් මේ ණය මුදල් ගෙවා ගන්න අවශ්‍ය නිසා තමයි 3%ක ප්‍රමාණයකින් මේක වැඩි කරන්න කටයුතු කරලා තියෙන්නේ. ඉතින් මෙතනදී තවත් කාරණයක් තියෙනවා විශේෂයෙන්ම මේ අපේ අයවැයෙන් නොයෙකුත් ගැට්බද්ද මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශේෂයෙන්ම පෞද්ගලික රෝහල් වලට යොදවලා තියෙනවා කියලා නොයෙකුත් ආකාර චෝදනාවල් තියෙනවා. අද මේ රටේ මතයක් නිර්මාණය කරලා තියෙනවා. ඔපරේෂන් එකක් කරන්න ගියාම එහෙම නැත්නම් හෘදය වස්තුවේ මේ සත්කමක් කරන්න ගියාම මේ වැඩ්බද්ද අය කරනවා කියලා මම හිතන්නේ ලොකු මතයක් මේ රටේ නිර්මාණය කරලා තියෙනවා. සමන් නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි මේක නිවැරදි කරන්න ඕනේ. මේ රටේ ජනතාවට දැනගන්න විශේෂයෙන් පැහැදිලිවම අපේ මුදල් අමාත්‍යතුමා පැහැදිලිවම ප්‍රකාශ කරුවා මේ සම්බන්ධව වැඩබදු අය කරන්නේ නැහැ කියලා. ඒවා අය කරන්නේ මං හිතන්නේ චැනලින් සඳහාත් ඒ වගේම මේ රෝහල් ගාස්තු කාමර ගාස්තු සඳහා පමණයි කියලා. ඉතින් ඒක මං හිතන්නේ මේ රටේ වෙනත් වැරදි මතයක් අපේ රටේ ජනතාවට යොමු කරන්න උත්සාහ දරනවා කියලා මම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. ඒස ඇත්ත වශයෙන්ම අද මෙතනදී කතා කරපු කරුණු කාරණා දිහා බලනකොට නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි හුඟක් අවස්ථාවේදී කතා කරේ හැම එකක්ම මං හිතන්නේ අතිශෝක්තියෙන්. මේ රටේ සිද්ධ වෙච්ච නැති දේවල්, එහෙම නැත්නම් මේ වගේ දේවල් සිද්ධ වෙනවා, එහෙම නැත්නම් මේ වගේ ලොකු බදු බරක් ඇති වෙන වෙනවා කියලා තමයි මේ රටේ මතයක් නිර්මාණය කරමින් කතා කරන්නේ. අනික් කාරණාව නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි අපි කියන්න ඕනේ විශේෂ කාරණාවක්. මේ රටේ අනිකුත් දේවල් කරනකොට විශේෂයෙන්ම අපි මේ බදු වැඩ කරනකොට අපි රටේ ජනතාවට කරපු සේවයත් මතක් කරන්න ඕනේ. විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි අපි දන්නා රජයේ සේවකීන්ට මේකට රුපියල් 10000ක වැටුප් වැඩිමක් ලබා දීලා තියෙනවා.
විනාඩි 3යි තියෙනවා.
හරි. රජයේ රුපියල් 10000ක වැටුප් වැඩිමක් අපි ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම බඩු මිල අඩු කරන්න කටයුතු කෙරුවා. ඒ වගේම ඉන්ධන මිල අඩු කරන්න කටයුතු කෙරුවා. ඉතින් අත්ත වශයෙන් මේ තුලින් අපි දන්නවා විශේෂම නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි මේ රට ජනතාවට ලොකු සහනයක් අපි පහුගිය කාලේ ලබා දීලා තියෙනවා. ඒවා සම්බන්ධ හුඟක් අවස්ථාවේදී කරුණු ප්‍රකාශ වෙනවා මදි. ඒවා සම්බන්ධව කතා කරන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ මෙතනදී අත්ත වශයෙන්ම හැම කෙනාගේම යුතුකම් වෙන්න ඕනේ. මොකද ගියාණ්ඩු රජයෙන් ගත්ත ණය, ඒ වගේම සංවර්ධන කටයුතු සඳහා ගත්ත ණය, ඒ වගේම මේ රජයෙන් වෙච්ච නාස්තිය දූෂණේ වංචාව නිසා සිදුවෙච්ච පාඩුව පියවන්න මේ රාණ්ඩුවට සිද්ධ වෙලා තියෙන නිසා මේක පොදුවේ මම හිතන රටක් හැටියට අපි කල්පනා කරන්න ඕන අවස්ථාවක්. මේ අවස්ථාවේදී අපි සියලුම දෙනා මම හිතන හැටියට මේ පොදුවේ විපක්ෂයේ ඉන්න ඒකාබද්ධ විපක්ෂය හෝ වෙනකුත් අය මේ හැම කෙනාම මම හිතන්නේ පොදුවේ කල්පනා කරන්න ඕනේ රටක් හැට ඉදිරියට යන්න නම් මේ බදු ටික ආය කරන්න ඕනේ. ඒ වගේ මේ රටේ තියෙන ණයකන්දරාව නිදහස් කරන්න නම් විදේශ රටවල තියෙන ණය, ඒ වගේම රටේ ඉදිරි අනාගතය ගැන කල්පනා කරලා මේ රටේ සංවර්ධනය කරන්න ඕන නම් අනිවාර්යයෙන් මේ ණය ගෙවන්න ඕනේ කියන එක තමයි අපි කාගෙත් අවස්ථාව උදා වෙන්න ඕනේ. හැම කෙනාගේම සහයෝගය ලැබෙන්න ඕනේ. ඉතින් අපේ ජනාධිපතිතුමත් ගරු නියෝජ්‍ය කාර්යකර්තන අගමැතිතුමත් හැම අවස්ථාවෙම බලාපොරොත්තු වෙන මේ ජාතික ආණ්ඩුව පිහිටෙව්වෙත් අපි ටික කලකට හරි මේ තියෙන ප්‍රශ්න අමතක කරලා අපි ඔක්කොම එකතු වෙලා මේ රට නිසා සංවර්ධනය කරන්න ඒක තමයි අපේ පරමාර්ථය වෙලා තිබුණේ. එතුමන්ලගේ යහපත් පරමාර්ථයේ චේතනාව වෙලා තිබුණේ ඒකයි. ඒ නිසා තමයි සියලුම දෙනාට මේ කරාශියෙන්ද කියලා ආරාධනා කෙරුවේ. ඒ ආරාධනා කෙරුවේ අවුරුදු දෙක තුනකටවත් අපි සියලුම ප්‍රශ්න අමතක කරලා අපි ඔක්කොම එකතු වෙලා මේ රටේ තියෙන ප්‍රශ්න, ඒ වගේම අපේ තියෙන වංචා දූෂණ සියල්ලම අමතක කරලා නතර කරලා ඒ වගේම මේ රටේ තියෙන ණයකන්දරාව ගෙවන්න අපිට කරන්න ඕන සහයෝගය ආණ්ඩුවට ලබා දෙන්න ඕනේ කියන දේ තමයි අපි දුන්න පණිවිඩය. නමුත් මම හිතන්නේ එක්තරා කොටසක් ඒකට සහයෝගය දැක්වුවේ නැහැ. ඒ නිසා මම ඉල්ලා හිටනවා සියලුම දෙනාගෙන්ම මේ අවස්ථාවේදී පටු දේශපාලනේ බලන්නේ නැතුව පටු දේශපාලන වාද බේද හිතන්න දු රට ගැන හිතලා මේ ණය ටික නිදහස් කරගන්න, ඒ වගේම රටේ සංවර්ධනය ඉදිරියට ගෙනියන්න අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන්න කියලා සියලුම දෙනාගෙන්ම ඉල්ලා සිටිමින් මේ අවස්ථාවේදී මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ වචන සාකච්ඡා ආසන් කරනවා.
බොහොම ස්තුතියි ඔන්රබල් සඳීම ගමගේ.
ස්තුතියි ගරු මුරාසනුඩ කාර්ක සභාපතිමනි. අද දින ජාතිය ගොඩනැගීමේ බද්ද, ඒ වගේම ගුවන් දොරබල වරාය සංවර්ධන බද්ද, ඒ වගේම එකතු කළ අගේ මත බස් සංශෝධනය, ඒ වගේම විසර්ජන කෙනින්පත සම්බන්ධයෙන් අදහස් දැක්වීම අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් වරාය ගුණතරුපල සංවර්ධනය ගැන කතා කරනකොට විශේෂයෙන් අපි කියන්න ඕනේ 2014 වෙනකොට කරුණායක ගුණතරුපලේ සේවය ලබා ගත්ත මගින් ප්‍රමාණය බිලියන 7.7යි. එහෙම වුණාට අපි දන්නවා කරුණායක ගුණතරුපලේ තියෙන තත්ත්වය. ඒ අනුව මේ බද්ද 105 සිට 107.5 දක්වා 2.5කින් ඉහළ දරන අංගවල බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්දේ නව පරයන්ත ඇඟිඳි කරන්න අමරණ කඩවල මිලියන 560ක් වැය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එමගින් අපි බලාපොරොත්තු වෙනවා රටට ඇතුල් වෙන විදේශීය වගේම දේශ සංචාරකයන් හොඳ පහසුකම් සපයන්න වගේම රට සම්බන්ධයෙන් හොඳ ආකල්පයක් ඇති කරගන්න. ඒ වගේම තවත් බලාපොරොත්තු වෙනවා දාවනපතේ රුපියල් බිලියන 80ක අලුත් වැඩියාවක් කරන්න. එමගින් මේ ගුවන්තොටුපලේ සේවය කාර්යක්ෂම කරන්න සහ මීට වැඩිය හොඳ සේවයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ පසුවිම යටදී තමයි මේ විදියට බදු වැඩි කරලා තියෙන්නේ. ඒ වගේම අපි ගත්තම වරාය කොළඹ දකුණු වරාය ගැන කියනකොට අපි දන්නවා දැනට 2020 වෙනකොට බලාපොරොත්තු වෙනවා බොරතෙල් නල පද්ධතිය ඉදි කරන්න ඒ වගේම නාවික අල මාර්ග සංවර්ධනය කරන්න ඒ වගේම දෝනිය සංවර්ධනය කරන්න වගේ බලාපොරොත්තු වෙනවා ඒ වගේම මේ සඳහා බිලියන ඩොලර් බිලියන 200ක් වීදම් කරන්න මේ රජයෙන් බලාපොරොත්තු වෙනවා ඒ වගේම ඒ හරහා මේ ලැබෙන ආදායම බිලියන 10ක් උදක්වා වැඩි කරගන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම 100ට ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ බදු 100ට 2 සිට 100ට 2 සිට 104 දක්වා බදු වැඩි කිරීම තුළින් අපි බලාපොරොත්තු වෙනවා කාර්තුවකට බිලියන 3ක් අය කිරීමට යෝජිත වෙලා තිබිච්ච මේ බදු ප්‍රමාණය විශේෂයෙන්ම කෘෂිකාර්ම ව්‍යාපෘති වලට අමතරව කෘෂිකාර්ම ව්‍යාපෘති නිදහස් කිරීම තුළින් අනිකුත් ව්‍යාපෘති වලට පමණක් මේ බදු අය කිරීම ක්‍රියාත්මක කරන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ කෘෂිකාර්ම ව්‍යාපෘති ගැන කියද්දී මතක් කරන්න ඕනේ යාපාලන ආණ්ඩුව මොන බද්ධ වැඩි කරත් ගොවිය ගැන විශේෂ අවධානය යොමු කරලා තියෙනවා. ඒ අනුව අපි මේ විදියට බදු සංශෝධනය කරත් පුළුවන් තරම් සාමාන්‍ය ජනතාවට සහනයක් ලැබෙන විදියට තමයි මේ කටයුතු කරලා තියෙන්නේ. අපි මේ බදු වැඩි කිරීම ගැන විතරයි විශේෂයෙන්ම හැමෝම මතක් කරන්නේ. කියන්න ඕනේ අද වෙනකොට ග්‍රාමීය මාර්ගවල සංවර්ධනය සිද්ධ වෙමින් පවතිනවා. ඒ වගේම පාසල්වල වැසිකිලි කැසිකිලි එවක් ගොඩනැගිලි ඉදවමින් පවතිනවා. ඒ වගේම ගුරුවරුන්ගේ සඳහා පෞගිය සති කිහිපය තුළ විශේෂයෙන්ම බුදුමත පළාතට උපාධ්‍යාරි ගුරුවරු දහසක් මඳව ගත්තා. ඒ සඳහා ජනාධිපතිතුමාගේ අතින් තමයි පත්තිනි ලබලා දුන්නේ. ඒ වගේ මෙතෙක්කල් විශාල අඩුපාඩු තිබිච්ච පාසල් ශේෂය අධ්‍යාපන ශේෂය සංවර්ධනය දැන් සිද්ධ වෙමින් පවතිනවා. අපි හැමදාම මේ බදු වැඩි කරාම මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විරෝධය පළ කරන විතරයි. ඒ බදු මුදල් වලින් මොනවද කරන්න කියන එක ගැන කවුරුත් කතා කරන්නේ. විශේෂයෙන්ම එදා කෝටි ගණන් මුදල් වීදම් කළා කරපු අසාර්ථක සංවර්ධන කටයුතු වෙනුවට අද මුදල් සීමා කළා. විශේෂයෙන්ම කියන්න ඕනේ ටෙන්ඩර් පටිපාටිය ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළා. සාධාරණව සහ ඕනෑම කෙනෙක්ට සුසුකම් තියෙන ඕනෑම කෙනෙක්ට ඒ කොන්සත් ලබා ගන්න පුළුවන් පසුම නිර්මාණය කළා තිනවා. ඒ හරහා එදා මුදල් අවභාවිත වුණා වෙනුවට අද ටෙන්ඩර් පටිපාටිය ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහා ක්‍රියාත්මක වීම තුළ අද රජයට මුදල් ඉතිරි කිරීමේ ක්‍රමවේදයක් නිර්මාණය කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම මේ රැකියා ආදී ලබා දීමේදී ඒ වගේම පාසල් සංවර්ධන කිරීමේදී ගුරු වරුන් බඳවා ගැනීම ආදී රජයේ රැකියා ලබා දීමේදී එදා ක්‍රියාත්මක කරපු ප්‍රමේයය තමයි විශේෂයෙන්ම දේශපාලන හිතවත්කම මත ක්‍රියාත්මක වීම විශාල වශයෙන් සිද්ධ වුණා. විභාග තියෙනවා ඒ වගේම සම්මුඛ පරීක්ෂණ තියෙනවා. අන්තිමට එදා පැවති ආණ්ඩු පක්ෂ සංවිධායකතුමාගේ ලයිස්ට් එක තමයි රැකියා ලැබුණේ. අද එහෙම නැහැ. අද මේ යාපාලන ආණ්ඩුවට පක්ෂපාතිව කටයුතු කරපු උදවිය මේ ආණ්ඩුවට දෝෂාරෝපණය කරත් අපි දිගින් දිගටම සාධාරණව ඒ ක්‍රියාකලාප ක්‍රියාපටිපාටි අනුගමනය කරලා තියෙනවා. අද දේශපාලන බලපෑම් බලලා නෙමෙයි රැකියා දෙන්නේ. අද සාධාරණව කටයුතු කරමින් පවතින
අර මන්ත්‍රීතුමා ඔතුමාට විනාඩි 3යි තියෙනවා.
ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වැට්බද්ද ගැන. මේ වැට්බද්ද කියන එක මීට මාස කිහිපයකට ඉස්සෙල්ලා ගෙනාවම මේ මාතෘකාව හොඳ දේශපාලන ක්‍රියා දේශපාලන මාතෘකාවට පත් කරගත්තා මේ ඒකාබද්ධ කණ්ඩායම පිරිස. එදා රට පුරා උද්ඝෝෂණය කරගෙන ලොකු සංදර්ශනයක් පැවැත්තුවා. හැබැයි අද ඒ බදු තොගසාසිල්ලර විශේෂම තොගසාසිල්ලර නේදම ඒ නිර්ණායකන් වෙනස් කළා. මිලියන 250 දක්වා මේක අඩු කරාට පස්සේ අද සාමාන්‍ය සුළු වෙළඳන්ට සුළු පරිමාණයේ තොග වෙළඳන්ට මේ ගැන කිසිම ගැටලුවක් නැහැ. මේක මහා පරිමාණයෙන් කරන උදේට විතර බලපාන්නේ. ඒ නිසා අද කොහොම හොඳ පසුබිමක් මේ වැඩපත් සම්බන්ධයෙන් ඇතිලා තියෙනවා. ඒ වගේම මේ රෝවල් ගැන කියනවා, රෝගීන්ගේ සේවය ගැන කියනවා. මේවා මේ වෙනකොට බාහිර රෝගී සේවාව, ඒ වගේම රෝග මිනිෂය, ඒ වගේ විශේෂයෙන්ම උතුරු මත පළාත වගේ පළාත්වල රුධිර කාන්තිකරණය වගේ සේවාවන් මේ බද්දෙන් නිදහස් කරලා තියෙනවා. ඉදිරියේදී විශේෂිත වූ සේවා දෙකකට වගේ ප්‍රමාණයකට පමණක් මේ බදු සීමා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හරහා අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ජනතාවට වගේම මේ ආයතනවල හිමිකරුවන්ට උනත් සාධාරණ ක්‍රමවේදයක් මේ පසුබිම නිර්මාණය කරන්න. ඒ වගේම අපි කියන්න ඕනේ පෞගේ කාලේ පළාත් සභාවල යම් යම් යෝජනා චෝදනාව විසර්ජන තෙඩුම්පත් සම්බන්ධයෙන් මේකෙදී විශේෂයෙන්ම පළාත් සභාවල මුදල් වෙන් කිරීම පළාත් පාලන මත්යන්ශ හරහා යෝජනා වීම තුළ ඇතිවෙච්ච කතාබාත් එක්ක අද ඒ තත්ත්වය වෙනස් කරලා තියෙනවා. අද පළාත් සභාවලට අදාළ ප්‍රතිපාදන ඍජුවම ලබලා දෙන්න අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනවා. ඒක නිසා අද මේ ක්‍රමවේදය තුළ හොඳ ප්‍රචාරයක් සෑම පාර්ශ්වයෙන්ම ලැබීමින් පවතිනවා. ඒක නිසා ඉදිරියේදී මීට වැඩිය ක්‍රමවත්ව මේ රටේ ක්‍රියාවලිය සිද්ධ වෙයි කියලා අපි විශ්වාසයක් තියන්න පුළුවන්. අද විශ්වාසය අපි තුළ විතරක් නෙමෙයි ජාත්‍යන්තරව ගොඩනැගීමින් පවතිනවා. අද කවුරු මොනවා කිව්වත් දේශපාලන පසුබිම තුළ දේශපාලන අරමුණු ඉෂ්ට කරගන්න කොච්චර කෑ ගැහුවත් මේ තත්ත්වය අද හැමෝම තේරුම් ගන්න තියෙනවා. සමහරු අද මේ විවාදෙදිත් විවිධ අදහස් මතු කරා. විශේෂයෙන්ම කියන්න ඕනේ ඔය අදහස් මතු කරා බොරුවට කෑ ගැහුවට මේ ආණ්ඩුව තව අවුරුදු 20කටවත් පෙළලන්න බෑ කියලා විශේෂයෙන්ම කියනවා.
Honorable Vijayapala Hetty Arachi
Karu Tumani Mai Stutivanta Vena Oba Tumata Mema Matrukawa Yatate Visheshayenma Wedbadu Sanshodhane Pilibandawa Tibena Panata Pilibandawa Sakatcha Karana Avasthawedi Mata Wacana Swalpayak Katha Kirimata Avakasa Laba Dima Pilibandawa Garu Niyojakaraka Sabhapathi Tumani අපි දන්නවා මේ රටේ ඉපදෙන හැම දරුවෙක්ම කතාවට කියනවා ලක්ෂ පහක ණය මාලයක් කරේ දාගෙන එනවා කියලා. මේක මේ ආණ්ඩුව ආවට පස්සේ ඇති වෙච්ච දෙයක් නෙමේ ගරු නියෝජ්‍යකාරක සභාපතිතුමනි. මේක ක්‍රමානුකූලව නිදහසෙන් පස්සේ අපි විදේශීය ණය අපි ලබා ගත්තා. විදේශවලින් ආධාර ගන්නවා. රටක් හැටියට අපිට නිෂ්පාදනය තුලින් අපේ රටේ ජාතික දේහයට අපේ රටේ නිෂ්පාදන අපේ රටේ ආදායම් වැඩි නිසා අපි විදේශ රටවල් වලින් ආසියානු සංවර්ධන බැංකුව ඒ වගේම විවිධ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි ආයතන වලින් අපි ණය ගන්නවා. මේක ඇවිල්ලා මේ අදයියේ මේ යහපාලන ආණ්ඩුවට මේක ජාතික ආණ්ඩුවට වින් වෙච්ච දෙයක් නෙමෙයි. අද සමහරු කතා කරන්නේ මේ ණය අරන් තින්නේ මේ ආණ්ඩුව විතරක් කියලා. එනිසා අපට අවශ්‍ය වෙනවා මේ රටේ සුබ සාධනය සඳහා ගරු එස්.වී. දිසානායක මැතිතුමා ඉන්නවා. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් ගත්තාම ලක්ෂ ගණනාවක් අපි සුබ සාධනයට දෙනවා. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා මේ රටේ තේ, රබර්, එක්කම පොල් ඒ වගේ අපේ රටේ තිබිච්ච දේශීය නිෂ්පාදනයන් සඳහා අපි නිතරම නිරන්තරයෙන් අපි සහනාධාර දෙනවා. පහුගිය දවස්වල කෑ ගැහුවා අපේ රංජිත් සොයිසා මැතිතුමා තේ ආර්ථික ඉවරයි මේ ආර්ථිකය කඩා වැටිලා මේවා කාබාසිනිය වෙලා ෆැක්ටරි වහලා
මම කියන අභියෝග කරනවා දැන් දැන් තේ කිලෝ එකක් කීයද පහද රට රුපියල් 84 ගිහිල්ලා තිනවා රුපියල් 72 ඉඳලා 87 දක්වා අද පහත රටතේ නිෂ්පාදනය අලෙවි කරන්න පුළුවන් කියන එක මම පැහැදිලිව කියනවා කුරුඳු ගත්තම කුරුඳු රුපියල් 1600 1800යි ආර්ථිකය වැටිලා කාබාසිනියා වෙලා තිබිච්ච කාලයක් තිබුණා මේවට වග කියන්න ඕන රබර් නිෂ්පාදනය සම්පූර්ණයෙන් මේ රටෙන් වැටෙනකොට මේවට වග කියන්න ඕන එවකට තිබිච්ච රජයන් මේ රටට කටුපොල් නැත්තම් ෆාම් ඔයිල් ගෙන්නලා මේ රටේ තිබිච්ච හැම රබර් ගහක්ම කපලා විනාශ කරපු යුගයක් තිබෙනවා ඒ නිසා අද රබර් අපනයනය කරන්න පුළුවන් කමක් නැහැ අද රබර් ආනයනය කරන තත්වයකටපත් වෙනකොට මේවට වග කියන්න ඕන මේ ආණ්ඩුවර කියන එක ප්‍රශ්නයක් ඒ නිසා මේ රටේ මේ අපි දන්නවා බිලියන 500ක් ණය වාරික ගෙවන රටක බිලියන 700ක් ණය ගෙවන්නට ඒවට පොලිය ගෙවන රටක මං හිතනවා රටක් හැටියට ගොඩනගන්නට මේ රටේ සුභසාධනය වගේම අධ්‍යාපනය වෙනුවෙන් මට මතකයි අපි ගිය රජයේ කාලේ මට මතකයි මේ රටේ විශ්වවිද්‍යාල ආචාර්යවරු ඒ වගේම මේ රටේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ සිවිල් වැසියෝ අපි දේශපාලන නොඑක් පක්ෂවල ඉන්න අය අපි පයින් ගියා එදා මට මතකයි මෝ ගාල් ඉඳලා අලුත්ගමට ගියා සේවසිස් ප්‍රසන් කියලා අපි අධ්‍යාපනයට 6%ක් ඕනේ කියලා දාලා ජේසිය නිෂ්පාදිතේ අපි සටන් කරා මමත් ගියා ගාල් ඉඳලා කිලෝමීටර් 70 ගානක් පයින් ගිහිල්ලා අපි නිකන් හිටියේ නෑ ආණ්ඩුවක් ආපු ගමන් අපි ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල අපේ දිනසීය වැඩපිළිවෙල තුල අපේ අයවැය ලේඛනය තුල අපි ඉතාමත්ම මේ පැහැදිලිව මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරා අපි 6%ක් හෝ ආසන්න ප්‍රමාණයකට අපි අධ්‍යාපනය වෙනුවෙන් මුදල් දීලා තියෙනවා මේ නිසා මොකක්ද උනේ මේ නිසා අද ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ මේ වෙනකොටත් බිලියන 62ක් 2015 අවුරුද්දෙන් පස්සේ අපි වෙන් කළා 2016 අද ක්‍රියාත්මක කරගෙන යනවා සෑම තැනකම දෙමහල් තෙමහල් ගොඩනැගිලි ඉදි වෙනවා සෑම තැනකම පන්ති කාමර ටික ඒකම අවශ්‍ය පහසුකම් ටික ඉදි වෙනවා අද දකුණු පළාතට විතරක් මම දන්නවා මිලියන 5200ක් පළාත් පාසල් වලට විතරක් තියෙනවා පළාත් පාසල් වලට විතරක් බිලියන 5200ක් ඒකේ තියෙන ජාතික පාසල් වලට දකුණු පළාතේ බිලියන 1700ක් මේ දෙකේකට එකතු කරාම බිලියන මිලියන 7000ක මුදලක් එකතු කරලා තියෙනවා අද ජාතික පාසල් වල තිබෙච්ච සියලුම පහසුකම් ටික අපි අවසන් කරගෙන යනවා අපි අලුත් අධ්‍යාපන ප්‍රතිපත්තියක් එනවා එකේ ඉඳලා කඩේමක් හැටියට සාමාන්‍ය පෙළ තමහර අසපත් වෙන දරුවන්ට 13 වසර 13ක් දක්වා ඉගන්නන්ට අවශ්‍ය පහසුකම් ඒ නිසා අපි සරිලන විදිහට කටයුතු කරලා තිනවා මේව කරනකොට මේ රටේ ආදායමක් ඕන අද තේ රබර් පොල් ආර්ථිකය නැ අද ඇඟලුම් කර්මාන්ත ටිකෙන් එහෙම නැත්නම් විදේශීය රටවල් වලට ගිහිල්ලා මැද පෙරදිගට කොරියාවට ඒ වගේ රටවල් වල දුක් විඳින අහිංසක මේ රටේ ඉපදිච්ච කොල්ල කෙල්ලෝ ඒ රටවල් වල ගිහිල්ලා කීයක් හරි හම්බ කළා එවන එක තමයි අද ජාතික දේහයට වටිනකමක් හැටියට තියෙන්නේ මම අහනවා පෞගිය කාල පරිච්ඡේදය තුල දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පළාත් ආදායම් දෙපාර්තමේන්තුව මුදල් ඒක රාශි කරා මුදල් එකතු කරා එව නවත්තලා තිබුණේ නැහැ හැම කාලෙකම මේ ටැක්ස් එක ගන්නවා හැබැයි ගැනීම තුල බොහෝ අය කියන්න පුළුවන් මේ ආණ්ඩුවට ආවට පස්සේ මේ වැට් ක්‍රමයක් ආරම්භ කළා මේක මේ ක්‍රමය තුලින් මේ රටේ අහිංසක දුක් විඳින මිනිස්සුන්ට ගැහුවා කියලා වැට් එක දාන්න හැදුව විතරයි සමහර තැන්වල අයින්සක දුප්පත් ගමේ හැම කෙනෙකුටම මේක වැටෙනවා කියලා මේකේ එයාගේ මොලේට මේක දුන්නා. එහෙම නැතුව ඇත්ත වශයෙන්ම මේකේ ප්‍රතිඵලය හැටියට සාමාන්‍ය මිනිසුන්ට මේකේ බලපෑමක් උනේ නැහැ. නමුත් අපි මොනවද කරේ? ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. බන්දුල ගුණවර්ධන මැතිතුමාලා, ඒ වගේම මුදේ ගම්මන්පිල මැතිතුමා, ඒ වගේම අපේ අපි දන්නවා සිසිර ජයකොඩි මන්ත්‍රීතුමාලා ගිහිල්ලා අද ශ්‍රේෂ්ඨාධිකරණය පවා පිළිගෙන තිබෙනවා. මහිතන ගරු කතානායකතුමා මෙද ප්‍රකාශයට පත් කරා මෙම වැට් ඇත්ත වශයෙන්ම මෙම පනත ශ්‍රේෂ්ඨාධිකරණයට කමිටු කිව්වා. උදේ ගම්මන්පිල මැතිතුමා හනික දුවල ආවා. ඔබතුමන්ල ගියා ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට කිව්වා. මේකම පේනවා නීති ආධිපත්‍ය අනුව මේ ආණ්ඩුව කටයුතු කරනවායි කියලා. සමාවෙන්න. ඔබතුමත් ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපි ඔබතුමා දිනුවා මේ අය පෙරදුනේ නැහැ මං කියන්නේ පෙරදීමක් නෙමෙයි. හැබැයි අපි නිත්‍යානුකූලව නිත්‍යානුකූලව මේ පනත් ගේනවා ප්‍රජාතන්ත්‍රවාදීව අපි අකුල ගත්තා ප්‍රජාතන්ත්‍රවාදීව අපි මේක පැත්තකට අරගෙන නැවත මේ පනත සංශෝධනය කළා ද ඉදිරිපත් කරන්නේ අද ශ්‍රේෂ්ඨාධිකරණයත් පිළිගෙන තිබෙනවා උදේගම්මන් පිළගරු මන්ත්‍රීතුමනි මා හිතවත් ඔබතුමා කොච්චර කෑ ගැහුවත් කොච්චර මොර දුන්නත් දැන් කිව්වා මම දැක්ක පත්‍රයේ
තියෙනවා
මේ අවසාන කාලය කියලා
මොකක්ද කරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 3යි තියෙනවා
ඔව් ගරු නියෝජ්‍ය කාර්යක සභාපතිතුමෝ බොහොම ස්තුතියි එනිසා අපිට තියෙනවා ප්‍රශ්නයක් අපිට තියෙනවා ගනුදෙනුවක් ඔබතුමාල එක්ක බේරගන්න මම අහනවා ওই කතා කරන ගරු මන්ත්‍රීවරු මේවට විරුද්ධව කතා කරන ප්‍රකාශ කරන අයට දෙන්න විකල්ප වැඩපිළිවෙලා කතා කරන නොඑක් දේවල් ගැන හැබැයි අද ඒකට විකල්ප වෙනස් වැඩපිළිවෙලා ක්‍රියාත්මක කරන්නේ නැහැ ඒකට ක්‍රමවේදයක් තිබුණා නම් පහුගිය අවුරුදු 20 තුල මේවා නිර්මාණය කරන්න තිබුණා ඒවට දායක වෙන්න තිබුණා විමල් විරවංශ ගරු ඇමතුමා ඒ කාලේ නමුත් මම කියනවා මේවා කතා වලට විතරයි මේවා මාධ්‍ය සම්දර්ශන වලට විතරයි මේවා Tamanට ඕන විදියට අර කනකොට අපි දන්නවා කබර ගෝයා තල ගෝයා කන ප්‍රතිපත්තිය තුල තමුන්නාන්සලේ ඉන්නේ ඒවට විකල්ප වැඩසටහන් නැහැ මොනවා හරි රජයක් හැටියට අපේ වගකීමක් තිබෙන ඔබතුමා ඉන්න පොඩක් නිහඬ ඕනනම් කතා කරන්න උත්තර දෙන්න මොනවද hina වෙලා වැඩක් නැහැ hina වෙන්න වෙයි ඉස්සරහට අඬන්න වෙන දවස කාලේ එනවා එතනින්ද මතක තියාගන්න අද බොහොම උජාරුවට hina වෙනවා නමුත් මතක තියාගන්න අපි මේ යමක් කරන්න ලෑස්ති වෙනවා මාස 12 14ක් වෙන ලාබාල ආණ්ඩුවක් ලැජ්ජ නැද්ද අපි එදා ගිහිල්ලා ඒ කටයුතු කළා අපි අධ්‍යාපනය වෙනුවෙන් මුදල් අරගෙන අදයෙන් විශාල මුදලක් වෙන් කරගෙන අපි වැඩ කරනවා අපි දෙමහල් තෙමහල් ගොඩනැගිලි හදනවා හැබැයි තමුන්නාන්සෙලා නුවර ඉඳලා ආවා කොළඹට පාදයාත්‍රාව මොනවද කරන්නේ 1 රුපියලක් බඩු මිල අඩු වුණාද මොනවද උනේ කිසි දෙයක් නැහැ සහනයක් හම්බ වුණාද රටේ ජනතාවගේ මතය වෙනස් කරන්න පුළුවන් වුණාද වැරදි වෙලාවේ පාදයාත්‍රා ගිහිල්ලා වැරදි ක්‍රම අනුගමනය කළා ජනතාව මේ නොසන්සුන් කරන්න හදන්නේ නමුත් මතක තියාගන්න එහෙම නොසන්සුන් වෙන ජාතියක් නෙමෙයි අද ගරු නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි අපි අභියෝග කරනවා මේ කතා කරන මන්ත්‍රීතුමන්ලට දෙන්න විකල්ප යෝජනා අද ඕන තරම් තිබෙනවා අද තිබෙනවා මේ ඉතාමත් විවිධභාවයෙන් පෙනෙන ආංශික කාර්යක සභා ක්‍රමයක් තියෙනවා අද මේ කතා කරා සුනිල් හඳුන්නේ තිමැතුමල කෝප් සමිත් කාර්යක සභාව තුල අද ඇත්ත වශයෙන්ම යම් වැඩ කොටසක් කරා මම ස්තුතිවන්ත වෙනවා කෙටි කාලයක් තුර මේ වார்த்தාව ලබා දීලා තිබෙනවා හැබැයි එතුමට මම චෝදනා කරා මේ වරප්‍රසාද අනපනත්වල ඊයේ මට ඒක සභාගත කරන්න බම්ම ලෑස්ති මොකද මේ පනත්වල තිබෙනවා ඒ කාරක සභාවල තියෙන කාරණා සම්බන්ධයෙන් වෙනම ඒ අදහස් උදහස් එළියට දෙන්න බෑ ඒ පනත් ඒ අනපනත් එක්ක මේ කරුණු මේ පන මේ සභාවේ පනත විශේෂයෙන් මේ අදහස් මේ සභාවේ සභාගත කරන්න කලින් අපි දන්නවා අපි නොඑක් කාර්ක සභාවල ඉඳලා තිනවා මම මේ පාර්ලිමේන්තුව නැතුණාට පළාත් සභාව තුල අවුරුදු ගණන් අපි හිටියා අපි ගිනුම් කාර්ක සභාවල කටයුතු කරා පෙස්සම් කාර්ක සභාවල
කටයුතු කරා වෙලාව ඉවරයි
අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් ඉතාමත් පැහැදිලිව කියනවා මේ පනත නීති විරෝධී නැ මේ පනත හෘද සාක්ෂිය අනුව අපි ඉදිරිපත් කරේ මේ පනත තුලින් විශේෂයෙන්ම මේ වැට් කියන එක අද අවශ්‍ය වෙලා තිබෙනවා මේක අපුතුයෙන් මේ අපි ගහපු වැට් එකක් නෙමෙයි වයින්ද රාජපක්ෂ මහත්තයාත් මේක ඉදිරිපත් කළා 120ට තිබිච්ච කාලයක් තිබුණා ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මම මේ තුලින් අපේ රටට අලුත් ආලෝකයක් නවෝදයක් උදා වෙන්නට අවශ්‍ය පසුබිම වෙමින් අපි ඇති කරනවායි කියන එක මතක් කරමින් මගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි ඔබතුමාට
ස්තුතියි